සාදු. අද 2023 වසරේ 4 වෙනි මාසේ 16 වෙනිදා සූර්ය මංගල උදාවත් සමග පැවැත්වෙන භාවනා වැඩසටහන. අද දායකත්වය ඇමිලි පිටියේ ආනන්ද ස්වාමීන් වහන්සේ. භාග්‍යමත්ම දේ, වටිනාම දේ බුදුරජාණන් වහන්සේගේ 15 වීම. අපි කාටත් බුදුහාමුදුරන්ගේ ධර්මය නොතිබුණා නම් සසර අනාතයි. වටිනාම දේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය මේ දක්වා ආරක්ෂා කරපු උත්තමය. පොඩි කාලයක් නෙමෙයිනේ, 2600කට වැඩියේ මේ ධර්මය ආරක්ෂා කරපු උත්තමය. නොයෙකුත් ගැහැට ලැබමින් ලෝක සත්වයා වෙනුවෙන් ධර්මය එකතු පහදු කළා. අපට ලබා දීම මොනතරම් වටිනා කියන කාරණයක්ද. ඒ භාග්‍යවන්තකම සිහිපත් කරගෙන ඒ උත්තමයන්ට නමස්කාර පවත්වාගෙන ගෞරව පවත්වාගෙන අපිට හැකි පමණින් අපේ හිත හදාගන්න අපේ ධර්මයේ හොයාගෙන යන්න ඕන හදවතින්ම. මේ සමහර අය ඔළුවෙන් ධර්මයේ හොයන්නේ, හදවතින් නෙමෙයි. හදවතටම දුක් දැනිච්ච අය තමයි හදවතින් ධර්මයේ හොයන්නේ. ඔය හදවත තමයි අපි අරන් යන්නේ. මම මේ හදවත කියන එකෙන් අදහස් කරන්නේ මොකද්ද කියලා දන්නවා. මේ වෛද්‍ය විද්‍යාත්මකෝ කියන හදවත නෙවෙයිනේ නේද? හදවතින්මයි කියන්නේ කියලා කිව්වාම අන්නේ මේ මීන් එක ගන්න තමයි මම තේරුම් ගන්න. මේ විදියට ධර්මය අහන කෙනෙකුට සත්‍ය අවබෝධ කරගන්න පුළුවන්. හැබැයි ඍජුව කියන්න පුළුවන් අවබෝධ වෙන කෙනා සහ අවබෝධ නොවන කෙනා. අවබෝධ වෙන කෙනා තමයි පින්නතුණි ධර්මය විදර්ශනා කරන. එහෙම නැත්නම් පරීක්ෂණය කරන. එහෙම නැත්නම් ගවේෂණය කරන. පුජ්‍යලයා අනිවාර්යයෙන්ම දර්ශන අවබෝධයට පත් වෙනවා කෙදිනක හෝ කොතනදි හෝ. අවබෝධ වෙන්නේ නැති කෙනත් මට කියන්න පුළුවන්. ධර්ම පරේක්ෂණය නොකරයිද යමි? ගවේෂණය නොකරයිද? දාම් කරුණ විදර්ශනා නොකරයිද? සත්‍ය ගවේෂණේ නොයෙදෙයිද? ඒ කෙනාට කවදාවත් අවබෝධ වෙන්නේ නැහැ. කියමනකුත් තියෙනවනේ නේද? සොයන්නාට ලැබෙයි කියලා. ඒ කියන්නේ සෙවීමක් ඕන. සෙවීමට තමයි විදර්ශනා. එනතුනේ අපි ධර්මයේ හොයන කාලේ ධර්මයේ සෙවීම වැසිකිළිය පවා කළා. ඒකත් ධර්ම පරේක්ෂණේ හිටියේ. එතකොට හිතාගන්න පුළුවන් අනිත් හැමදැනකම ගමන් කරද්දී මිදුල අතපතු ගාද්දී අත් දෙක මෙහෙම තියාගත්තාම නෙමෙයි ඒක හොඳයි ලෝකෙට පේන්න. දාහනි වළඳද්දී ඒකනේ පින්නතුනි. ඒ විදිහට ධර්ම පරේක්ෂණේ හිටපු නිසා තමයි පින්නතුනි කකුල් දෙක සෝදගෙන ගලාගෙන යන වතුර ටිකෙන් රහත් වෙනවා පටාචාරා රහත් මෙහෙණින් වහන්සේ. ඒක දැකලා ඒ කියන්නේ ඒ මොහොතෙත් පරේෂණයේ ඉඳලා තියෙනවා, විදර්ශනාවේ ඉඳලා තියෙනවා. එහෙමයි බුද්ධ කාලයේ කටයුත්ත සිද්ධ වුණේ. මේ දැන් ඔය ඇත්තන්ට දේශනා කරන්නේ රහත් වෙන්නවත්, බුදු වෙන්නවත්, මාර්ගඵල ලබන්නවත් නෙමෙයි. මානසික සුවතාවයක් ඇති කරගන්න. ඵල ලබා ගන්න, මාර්ගඵල ලබා ගන්න කියලා තෘෂ්ණාවක් තියෙනවා නම් මානසික සුවතාවයක් ඇති කරගන්න බෑ. ඒක තණ්හාවක් පසුපස්සේ දුවීමක්. මම නිවන් දකින්න ඕන කියලා උත්සාහ කරනවා නම් ඒ තණ්හාවක් පස්සේ දිවෙයමක්. මම නිවන් දකින්න නෙමෙයි මමත්වය සමනය කරගන්න අපි උත්සාහ කරමුනේ. මම සෝවාන් වෙන්න, මම බුදු වෙන්න, මම රහත් වෙන්න නෙමෙයි අපේ තියෙන මමත්වය දුරු කර ගැනීම සඳහා උත්සාහ කරමු. මමත්වය නෙමෙයි ඔක්කොම පීඩන ඇති කරන්නේ, ප්‍රශ්න ඇති කරන්නේ, ඔක්කොම ඇති කරන්නේ මමත්වය. සැහැල්ලුවෙන් ගන්න තියෙන දේ බොහෝම තදින් ගන්න කවුද? මමත්වය. දැන් මේ අවුරුදු කාලයේදී ඔය කලකෝලහල ප්‍රශ්න රටේ ලෝකේ හැම තැනම මහා විශාල විදියට සිද්ධ වෙලා තියෙනවා. මේ පුංචි දේවල් වලට, වටිනාකම් නැති දේවල් වලට තමයි මේ දේවල් තදින් අරගෙන ඒවා ප්‍රශ්න බවට පත් කරගෙන ඒගොල්ලෝ කෝලහල ඇති කරගන්නේ. ඒ කියන්නේ සිගරට් බාගෙට ප්‍රශ්න හදාගන්නවනේ නේද? අරක්කු බෝතලේට ප්‍රශ්න හදාගන්නවා. කැට ගහලා රුපියල් 500ට ප්‍රශ්නේ හදා ගන්නවා, ගහ ගන්නවා, රණ්ඩු කර ගන්නවා. ඈ බස් එකේදී ඉතුරු සල්ලි රුපියලක් මදි වුණා කියලා බස් එකටම ඇහෙන කෑ ගාලා රණ්ඩු හදා ගන්නවා. මේ පුංචි දේවල් ගණට අරගන්න නිසා ජීවිතෙත් එහෙමයි. හරි පුංචි දේවල් ලොකුවට ගන්නවා. ලොකුවට අරගෙන මමත්වේ නිසා ප්‍රශ්න හදා ගන්නවා. එවනම් මේ ලෝකයේ ලොකුවට ගන්න දෙයක් නැහැ. මේ සියලු දේවල් අපි තාවකාලික පරිහරණය කරන දේවල් කියන අවබෝධය පහළ වෙනවා විදර්ශනාවෙන් ඉන්න කෙනෙකුට. මේ ශරීර කූඩුව ඇතුලේ මම කියලා කෙනෙක් පනවගෙන ඉන්නවා අවිද්‍යාව නිසා. විද්‍යාත්මකව මේක කෙනෙක් හොයන්න පුළුවන් කම නැහැ පින්නතුනේ. ඒකයි සත්‍යය. එහෙමනම් හොඳයි. අපි සොයන්නේ පින්නතුනේ අපේ හිත නිවා ගන්න ධර්මයක් මිස කිසිම වෙලාවක කෙනෙක්ගේ ධර්මයක් හොයන්න එපා. මේ ආගමේ ධර්මයේ කියලා හොයන්නත් එපා. මේ ස්වාමීන් වහන්සේගේ කියලා ධර්මයේ හොයන්නත් එපා. මේ අයගේ මේ ධර්මයේ කියලා හොයන්න එපා. මම සෙව්වේ එහෙමයි. මම මගේ හිත නිමා ගන්න ධර්මයක් හොයනවා මිස මට පුජ්‍යලයක් වැදගත්කමකුත් නැහැ. කිසිම ආගමක් වැදගත්කමකුත් නැහැ, නොවැදගත්කමකුත් නැහැ. සත්‍ය කොතනද තියෙන්නේ? ඒක මොන ආගමේ තිබුණත් හරි මොන කෙනා කිව්වත් හරි ඒක කාන්තාවක් වෙන්න පුළුවන්, ගිහි කෙනෙක් වෙන්න පුළුවන්, වයසින් අඩු කෙනෙක් වෙන්න පුළුවන්, වැඩි කෙනෙක් වෙන්න පුළුවන්, ස්වාමීන් වහන්සේ කෙනෙක් වෙන්න පුළුවන්. කවුරුණක් කමන්නේ මගේ ඉලක්කයට ධර්මයේ දේශනා කරනවා නම් අන්න ඒක එතනයි වැදගත්කම කියලා මං හිත ඔළුව හදාගෙන ධර්මයේ හොයනවා. ඒක නේද වෙන්න ඕන? අන්න ඒ විදිහට යන්න පින්නතුනේ. අන්න ඒ විදිහට හිත සකස ගන්න. එහෙම සකස ගත්තේ නැති වුණොත් මේ ගමන යන්න බෑ. නිතර ඇහෙනකොට, නිතර භාවිතා වෙනකොට, නිතර ආශ්‍රේ නිස්රේ කරන්න වෙනකොට හරි සරල වෙනවා. මතක තියාගන්න බුදුහාමුදුරුව බලන්න ගියේ නෑ බුදුහාමුදුරන්ගේ අල්ලපු වැටේ හිටපු අය. තේරුණා නේද? එහෙම ගියේ නෑ. එහෙම කාන්තාවක් හිටියා. මෙයාට අවසානේ හිතෙනවා මෙච්චර මිනිස්සු යන්නේ මොකද බුදුරජාණන් වහන්සේ බලන්න මාත් යන්න ඕන කියලා. වැටේ තියෙන මල් වගේක් කඩාගෙන යද්දී හරකෙක් කැනලා මරා කියලා ධර්මයේ සඳහන් වෙනවා. මේ බොහෝ කාලයක් ඉඳලා අවුරුදු 10ක් 15ක්ම බලාගෙන ඉඳලා එයාට එක දවසක් හිතෙනවා කර්මෙ කියන්නේ යන්න වෙන්නේ. ඒකෙන් ඒ ශ්‍රද්ධාව නිසා දිව්‍ය ලෝකෙක උපදිනවා කියලා සඳහන් වෙනවා. ඒ නිසා පින්නතුනි බුදුහාමුදුරු වුණත් වර්තමානයේ හිටියනම් අපිට අගයක් නෑ. ලංකාවේ හිටියන අගයක් නෑ. ඒ තමයි හැටි. බුදුහාමුදුරන්ට උනත් ඒකුත් මඩ පෝස්ටර්ස් දකින්න පුළුවන්. අහවල් දේශපාලකයාට බණ කිව්වා, අහවල් දේශපාලකයා ගෙදරට දනට වැඩියක් කියලා වනිනවා, දොස් කියනවා. ලෝකේ ප්‍රශංසාම ලබන්නා වූ කෙනෙක්ද නැත නින්දාම ලබන්නා වූ කෙනෙක්ද නැත? පොදුයි, මිනිස්සයාට පොදුයි. මේ දෙක ලබන්න තමයි මිනිස්සු ඇවිල්ලා තියෙන්නේ. මේ දෙක නොලැබිය යුතු දෙයක් නෙමෙයි කියලා හිතන්න පුරුදු වෙන්න ඕන අපි. මේ දෙකම අපි ලැබිය යුතු දෙයක්. ඕ, නොලැබිය යුතු දෙයක් නෙමෙයි, ලැබිය යුතු දෙයක්. මඩේ ඉන්න මිනිස්සෙක් මඩ වලින් ගහන්නේ නැතුව රත්තරන් වලින් ගහන්නේ. තේරෙනා නේද? මඩේ ඉන්න මිනිස්සු මඩ වලින් තමයි ගහන්නේ ගොඩ ඉන්න අයට. ඒ වගේම යම් ආකාරයකින් Tamanට ගැලපෙන්නේ නැත්නම්, ආගමෙන් ගැලපෙන්නේ නැත්නම්, ජාතියෙන් ගැලපෙන්නේ නැත්නම්, මොනවා හරි දෙයක් වුණත් වරදක් බවට පත් කරගෙන කියන්න පුළුවන්. අර ඇරෙන වාහයට හැරුණත් වැරදි කියලා එකක් තියෙනවානේ. ඔව්, ඒ Tamanට ඉපා කරන්න ඕන නම්, නිඳා කරන්න ඕන නම්, අපහාස කරන්න ඕන නම්, අයින් කරන්න ඕන නම්, මොනවා හරි දෙයක් වරදක් හැටියට පටලවාගෙන පටලවලා කරන්න පුළුවන්. ඒ තමයි ලෝකේ හැටි. ඒක තමයි සත්ව ස්වභාවයේ හැටි කියලා අපි හැමතිස්සෙම මෙනෙහි කරන්න ඕන. මේ ලෝකේ විවිධයි, විෂමයි. ඉතින් මේ දියුණුම ජීවියා ආධ්‍යාත්මික ඉහළම දේ හොයාගෙන තියෙනවා මේ මහ පොළොවේ තුල. මේ 2600කට කලින් මගේ බුදුහාමුදුරුව දෙපයින් ඇවිදින සත්වයන් අතර ශ්‍රේෂ්ඨතම බුදුරජාණන් වහන්සේ. ඊළඟට නූතන විද්‍යාවේ මුළු ලෝකයම අලු කරන්න, විනාශ කරන්න දේවල් දැන් හොයාගෙන තැන් තැන්වල දැන් මේ වෙනකොට ස්ථානගත කරනවලු. මේ හැම අවියකටම ලෝක බෝලේ වටේ යන්න පුළුවන් හැකියාවක් තියෙනවලු නේද? හයිපර්සොනික් කියන අවි වර්ගයක් තියෙන ඒවා ශබ්දයේ වේගය වගේ දහ ගුණයකටත් වඩා වැඩි වේගයකින් ගමන් කරනවලු. කොහේ ඉතින් ඒක මැඩපවත්වන්න ක්‍රමයක් නැහැලු. ඒ වගේ එකක් පාලනය කරන්න බෑලු. ඉතින් ලෝකේ විනාශ කරන්න සියල්ල සකසලා තියෙන වෙලාවක අපේ හිතවලට අපි කියාගෙන මේ දෘෂ්ටි දේවල් අපි ඔළුව තියාගන්න හොඳ නැහැ. අපි සත්‍යය අවබෝධ කරගෙන, සත්‍යය ඉලක්ක කරගෙන, සත්‍ය දර්ශනය කරගෙන ඉන්න ඕන. පින්නතුනි, වචන වලින් මේ ලෝකේ තියෙන ඕන දෙයක් විග්‍රහ කරන්න පුළුවන්. නිවන හැර, එහෙම නැත්නම් ලෝකෝත්තරත්වය හැර. නිවන කියන වචනේ ඕනේ නැහෙනි. නිවන කියන්නේ හරි බරපතල වචනයක්. අපි ඒකට කියමු සැහැල්ලුව. මේ සැහැල්ලුව හැර මේ ලෝකේ තියෙන ඕනම දෙයක් වචන වලින් විග්‍රහ කරන්න පුළුවන්. මේ මානසික සහනය හැර ඕනම දෙයක් විග්‍රහ කරන්න පුළුවන්. මේ මානසික සහනය විග්‍රහ කරන්න බෑ. ඇත්තන්ට හිතෙන්නේ ඇයි ඒ විග්‍රහ කරන්න බැරි? දැන් ඔන්න විදර්ශනා කරන්න ඕන. මේ මොහොතේ මහන් ඉඳලා මදි විදර්ශනා කරලා බලන්න ඕන. ඇයි අපිට පින්නතුනි වචන වලින් විග්‍රහ කරන්න බැරි මේ සහනය, සැහැල්ලුව? භෞතිකව දකින්න දෙයක් නැති නිසා. තව වචන වලින් කියන්න පුළුවන්. එකම දේ විවිධ හැඩයන් වලින් කියන්න පුළුවන්. ගැටලුවක් නැහැ. ඇයි අපිට බැරි? වචී සංඛාර නේද? සංඛාරා පරමා දුක්ඛා. එතකොට මේ වචනයක් කියලා කියන්නේ සංඛාරයක්. සංඛාරයයි මේ මානසික සුවතාවයයි දෙක එකට ගැලපෙන්නේ නැහැ. තේරෙනා නේද? සංඛාර තියෙන තැන මානසික සුවතාවේ නැහැ, මානසික සුවතාවේ තියෙන තැන සංඛාර නැහැ. දැන් සරලයිනේ නේ, දැන් සරලයි. දැන් මානසික සුවතාවේ කියලා කිව්වහම පින්නතුණි අපේ මොළේට වැඩි බරක් නැහැ නේ, වැඩි බරකුත් නැහැ, වැඩි গুপ্ত භාවයකුත් නැහැ, මම වැඩි ලොකු කමකුත් නැහැ නේ, වචනෙට වැඩි ලොකු කමක් දීලා නැහැ. අරක අපිට දීලා තියෙනවා අපේ ඇඟේ ලේ මස් නහර ඇතුළෙම තියෙන මේ කාලේ අවබෝධ කරගන්න බෑ, මේ අපිට අවබෝධ කරගන්න බෑ, ඒක බුදු කෙනෙක් ඉස්සරහා ඒක අවබෝධ කරගන්න ඕන දෙයක්, මේ කාලේ මේ කිසිම මිනිස්සෙකුට ළඟා කරගන්න බැරි දෙයක් කියලා අපේ ලේවල ඥානවල පවා තියෙනවා. නිර්වාණය කියන්නේ ඒක හරි විශාල දෙයක්, කොච්චර විශාලද කිව්වම දන්නේ නැහැ. ඒ වුණාට ඒක හරි ලොකු එකක්. ස්වර්ගය වගේ තමයි. අපි ස්වර්ගයේ යන්නේ. ස්වර්ගය කොහෙද තියෙන්නේ? දන්නේ නැහැ. ස්වර්ගය කියලා එකක් නැහැ. නෑ නෑ තියෙනවා. කොහෙද තියෙන්නේ? දන්නේ නැහැ. කොච්චර දුරද? දන්නේ නැහැ. මොකද්ද හැදී? දන්නේ නැහැ. ස්වර්ගය කියලා එකක් නැහැ. නෑ තියෙනවා. කොහෙද තියෙන්නේ? දන්නේ නැහැ. ඒක නිසා අර දාර්ශනිකයෙක් කිව්වා මේ ලෝකේ ඉන්න කිසිම මිනිස්සෙක් ස්වර්ගයට යන්නේ නැත. හේතුව ඔවුන් කිසිවදු කෙනෙකු ලිපිනය දන්නේ නැති බැවින් කියලා කියනවා. ඉතින් සාධාරණනේ. ඉතින් නිර්වාණයත් ඕක නේද? නිර්වාණය කියන්නේ අවබෝධ කරන්න බැරි එකක් අපිට. ඒක තියෙනවද? ඔව් තියෙනවා. කොහෙද තියෙන්නේ? දන්නේ නැහැ. කොච්චර දුරද? දන්නේ නැහැ. තවන් දැකලා තියෙනවද? දැකලත් නැහැ. දකින්න පුළුවන්ද? දන්නේ නැහැ. හරි ඥානවන්තයි නේ අපේ සමාජය. හරි ඥානවන්තයි. හරිම ඥානවන්තයි අපේ සමාජය කියලා කියන්න පුළුවන්. ඥානවන්තයි කියන එකෙන් අදහස් කරේ මොකද්ද කියලා වෙනතුන් දන්නවා. ඥානවන්තයි කියන්නේ සංස්කාර ගොඩාක් පුරෝගෙන. දැන් ඔබ හරි ඥානවන්තයි කිව්වම ඔබ සතුටු වෙන්න එපා. මේ ලෝකේ අල්ලගත්ත කෙනෙකුට තමයි ඥානවන්තෙක් කියලා කියන්නේ. තේරුණානේ? මේ ලෝකේ අල්ලගත්ත කෙනෙකුට තමයි ඥානවන්තයෙක් කියලා කියන්නේ. එක එක ඥාන, එක එක සංස්කාර ගොඩ ගහගත්ත කෙනා ඥානවන්තයා. අඥානය කියලා කියන්නේ, අඥානය කියලා කියන්නේ මේ ලෝකේ කිසිම දෙයක් අල්ලගත්තේ නැති එක්කෙනාට. ඥාන කරගෙන නේ. ඒ නිසා ඔබට උතුම් මානසික සුවතාවයක මිනිසෙක් වෙන්නට ඕන නම් අඥානෙක් වෙන්න පුරුදු වෙන්න. දැන් ඥානවන්තයෙක් වෙලා ඉන්නේ. ඔව් දැන් අඥානෙක් වෙන්න. කියන්නේ ඥාන සංස්කාර ලෝක උපාදානයේ ඔකර සිටින්න. එච්චරයි අඥාන. දැන් සංඛාර සහගත පුජ්‍යලෙක් වෙලා තියෙන සංඛාර නොගෙන ඉන්න. වචී සංඛාර නේද? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, සිතිවිලි, අතීත, අනාගත, වර්තමාන මේ ඔක්කොම සංඛාර කරනවා නේ. සංඛාර. සංඛාර නොකර ඉන්න. ඉතින් ඒක කරන්න ලේසිද? පහසු දෙයක්ද? නෑ පිළිතුර. ඒක ලේසි පහසු දෙයක් නෑ. දැනගත්ත කෙනෙකුට හිතෙනවා ඇයි මේක හැම මිනිස්සෙම දකින්නේ නැති, මේක හරි ලේසි නේ කියලා. තේන නේද? දැන් පොයි පෝසත් වෙච්ච මිනිස්සු ව්‍යාපාරිකයොත් කියන කතාවක් තමයි. ඇයි මේ ලෝකෙ මිනිස්සු දුප්පත්, මේ පෝසත් වෙන එක හරි ලේසි නේ කියලා කියනවා. ඉතින් පෝසත් නැති දුප්පත් මිනිස්සයා දස අතේ දුක් විඳිනවා. පෝසත් වෙන්න කෙනෙක්, සාර්ථක වෙන්න කෙනෙක් දස අතේ දුක් විඳිනවා. නමුත් පෝසත් වෙච්ච මිනිස්සයා කියනවා මට හෙට වුණත් සතයක් මේ මගේ මුදල් වලින් යොදවන්නේ නැතුව මට වෙනවම ව්‍යාපාරයක් ආරම්භ කරලා අවුරුද්දක් ඇතුළත ක්‍රියාත්මක භාවයට ලාභ ලැබෙන මට්ටමට ගන්න පුළුවන් කියනවා. ඒක මහත්මයෙක් කිව්වා. ඒ කියන්නේ මං ළඟ තියෙන සතයක්වත් වියදම් කරන්නේ නැතුව මං ළඟ ක්‍රම තියෙනවා. ඒ යාට ලේසි කියලා හිතන දේ එයාට ඒ ක්‍රමයේ දන්න නිසා එයාට කරන්න පුළුවන් ඒ දේ. කිසිම හිතවත්කම භාවිතා කරන්නෙත් නැතුව, කිසිම තමන් ළඟ තියෙන ධනයක් භාවිතා කරන්නෙත් නැතුව තමන්ගේ ක්‍රම උපායන් වලින් තමන්ට පුළුවන් සාත්ව කෙනෙක් වෙන්න. ඒක තමයි නුවණ. ඒ වගේ තමයි සත්‍ය අවබෝධ කරාම එයාට තේරෙනවා හරි ලේසි සරලයි කියලා. හැබැයි සත්‍ය අවබෝධ කරන්න ගියලා හරිම ඒක හරි අමාරුයි. මේක හිතත් එක්ක ගනුදෙනු කරන දෙයක්, තමන්මයි දන්නේ. ලෝකෙට පෙන්වන්න පුළුවන් දෙයක් නෙමෙයි, පෙන්වන්න ඕන දෙයක්ුත් නෙමෙයි. තමන්ගේ හිතේ පවතින දෙයක්, හිත ඇතුලේ යම් මානසික සහනයක්, යම් 100%ක් ඇති කරන්න පුළුවන් කමක් නැහැ. ජීවත්වන පැවැත්මක තියෙන දෝෂ, අඩුපාඩුකම්, යම් යම් දේවල් ඕනම ජීවිතයකට නොදැනී තියෙන විදියක් නැහැ, දැනෙනවා. මේ ගැටලු තියෙනවා. නමුත් මහා දුක් අපිට නැති කරන්න පුළුවන් නම් නේ, සාංසාරික අපාබිය නැති කරන්න පුළුවන් නම්. අපාබිය තියෙනවද? බොරු කියන්නපා තියෙනව නම් තියෙනවා කියන්න ඕන, නැත්තම් නැහැ කියන්න ඕන. බොරු කීම කියන එක භාවිතා කරන්න එපා. ඩබල් මීනින් වැඩ භාවිතා කරන්න එපා. එකක් හිතේ තියාගෙන එකක් අටින් කතා කරන්න එපා. එහෙම දේවල් කරන අයට සත්‍ය අවබෝධ වෙන්නේ නැහැ. ඒගොල්ලෝ গুপ্ত අය. ඒ කියන්නේ ව්‍යාජ අය. අව්‍යාජ අය නෙමෙයිනේ. එනිසා තමන් අනිවාර්යයෙන්ම එහෙම බොරු කරන කෙනෙකුට බොරු කරන්න පුළුවන්. ඉතින් කවුරු හරි කිව්වොත් මට මාර බය නැහැ කියලා කිව්වොත් ඉතින් මම නෑ නෑ ඔයාලට තියනවා කියන්නේ. ඉතින් මාත් ඒක එහෙම පිළිගන්නවා. කරන්න යන්නේ. ඔබටයි වගකීම තියෙන්නේ. ඔබ කියන දේ තුල හොඳට හිතලා නුවණින් කතා කරන්න. වචන වලින් නෙමෙයි. හෘද සාක්ෂියෙන් හදවතින් කතා කරන්න, නුවණින් කතා කරන්න, වචන වලින් නෙමෙයි, හදවතින් කතා කරන්න. අපාභය තියෙනවද? සාංසාරික අපාභය තියෙනවද? තියෙනවද? දැනට දැනෙන්නේ නැහැ. දැනට දැනෙන්නේ නැහැ. තියෙනවද? තියෙනවා. බොහොම හොඳයි. තියෙනවා නම් බොහොම හොඳයි. ඒ කියන්නේ තමන්ගේ මනස තමන්ට තේරුම් ගන්න, තමන් මනසත් එක්ක කනෙක්ට් වෙලා ඉන්නේ කියලා එකෙන් අදහස් වෙනවා, දැනෙනවනම්. මනසේ තියෙන තත්ත්වයන් එක්ක තමන් මනසත් එක්ක බලමින් ඉන්නේ. නැත්තම් මේ ලෝකේ ඉන්න ගොඩාක් දෙනෙකුට එහෙම දෙයක් හැමෝටම තියෙනවා. නමුත් ඒක තියෙනවද කියලා හඳුනා ගන්නවත් වෙලාවක් නැහැ. හිතක් කියලා එකක් තියෙනවද කියලාත් දන්නෙත් නෑනේ. එහෙම ලෝක සත්‍යයක් ඉන්නේ. තියෙනවනම් හොඳයි. තියෙනවනම් අපිට ඒක නැති වෙනකම් අපේ මනස සුද්ධ කරන්න අපිට පුළුවන්. කුමක් නැති වෙන්න ඕනද? අර අපාභිය නැති වෙනකම්ම මනස සුද්ධ කරන්න ඕන. අපාභිය නැති වෙච්ච දවසකට තමන් දැනගන්න පුළුවන් අන්න නැතේ ගමිස්සන්ති අපායන් කියලා අර බුදුවදනේ කියලා තියෙන තැනකට මං අන්න ගැලපෙනවා. ඒක බොරුවට නෙමෙයි, වංචාවට නෙමෙයි, සත්‍ය වශයෙන්ම මනස විවෘතව, නිවහල්ව, නිදහස්ව තියෙනකොට තමන්ට දැනෙන්න ඕන මට අපාභිය නෑ කියලා. ඒ කියන්නේ පින්තුනි අපායට යන්න තරම් දරුණු හිතක් එයා ළඟ නැති වුණු මට්ටමටපත් වුණාම එයාට අපාභිය නැති වෙනවා. අපායට යන්න තරම් බර ඒ හිතේ නැති වුණාම අපායට යන්න නැති වෙනවා. එහෙනම් මේ සත්‍ය අවබෝධය කියලා කියන්නේ, මේ මානසික සුවතාවයේ තේරුම් කර ගැනීම කියන්නේ මනසේ බර අඩු කිරීමක්. එහෙමනම් මේ මනසේ ඊළඟට තියෙන විනතුනේ මනුස්ස දිව්‍ය ආත්මවල සැරිසරන සුගතිගාමි බරක් විතරයි. සුගතිගාමි වෙන ඝනත්වයක් පමණයි. මේ මිනිස්සෙක් වෙලා ඉන්නත් හිතක ඝනත්වයක් තියෙන්න ඕනනේ. දෙවියෙක් වෙන්නත් ඝනත්වයක් තියෙන්න ඕන. බ්‍රහ්මෙක් වෙන්නත් ඝනත්වයක් තියෙන්න ඕන. එහෙමනම් ඒ සුගතිගාමී වෙන ඝනත්වය ඔන්න තියාගෙන ඉන්නවා. හොඳයි නැද්ද? හොඳද නැද්ද? හොඳයි. ඒක ශ්‍රේෂ්ඨයි. බුදු කෙනෙක් විශේෂයෙන් මේ ඔය සතරපාගාමී බය නැති කරන මට්ටමට මිනිස්සෙක්ව ගොඩනගලා තිබ්බට පස්සේ එතනින් එහාට එයාට එළවලම ධර්මය කියන්නේ නැහැ. මොකද හේතුව එයා අනිවාර්යෙන් මාර්ගයට ඇවිල්ලා ඉන්නේ. එච්චර බයක් වෙන්න දෙයක් නැහැ. දැන් ගඟේ ගහගෙන යන මිනිස්සෙක් ගොඩින් තිබ්බට පස්සේ ඉතුරු ටික මිනිස්සයා කරගනින්නේ නේද? ප්‍රධාන කාරණේ ගඟේ ගහගෙන යන මිනිස්සයා ගොඩට ගන්න එකනේ. ඒ නිසා ඔබ ගඟක ගහගෙන යනවද? සාගරේ ඔබ ඉන්නවද? ඔබට අතරමං වූ ස්වභාවයක් දැනෙනවද? අපිට අපේ බය නැති කරගන්න දේවල් සමාජයෙන් උගන්වලා තියෙනවනේ. බය වෙන්න එපා. මනස කියනවා මට මහත්මයෙක් ඉන්නවා. බය වෙන්න එපා. මට නොවන කෙනෙක් ඉන්නවා. මැරෙන මොහොතේ වතුර ටිකක් හරි දෙන්න. මනස කියනවා අපිට. ඒ මුලාවල් නේද? මොක නෝන ළඟ මැරෙයිද? අපරි මැරෙයිද? කොයි මැරෙයිද? කවුද දන්නේ? ඈ? ඒවා අපේ මනස රවට්ටන මුලාවල්. බය වෙන්න එපා. ඔබට ජීවිත රක්ෂණ ආවරණයක් තියෙනවා. බය වෙන්න එපා. ලෙඩ වෙන්න එපා. හොස්පිටල් ගාස්තු ගෙවනවා. ඒ මනස රවට්ටන දේවල්. බය වෙන්න එපා. ඔබ තරුණයි. තාම වයස නැහැ කියනවා. ඒව තමයි අවිද්‍යා සහගත සිතිවිලි සංකල්ප රඳවනවා කියලා දෙනවා. බය වෙන්න එපා. උඹට තව අවුරුදු 100ක් විතර ජීවත් වෙන්න පුළුවන්. අපි හංගන්නේ නැතුව අපේ වයස අපි පෙන්වලා දෙන්න ඕන. උඹට ජීවත් වෙන්න පුළුවන් මෙච්චරයි. අඩුම තරමේ අවුරුදු 100කට ගණන් හදලා හරි පෙන්වන්නකෝ. ඒකවත් පිළිගන්නේ නැත්තම් මනස ඒක මනසක් නෙමෙයි. නොම අවුරුදු 100ක් ඇතුළතදී මිය යනවා කියලා. ඔබ 1970 60 උපන්න කෙනෙක් නම් 2060 වෙනකොට 100යි. 2070 වෙනකොට 100යි නේද කියලා හිතන එච්චරයි. ඒ කියන්නේ මම 2070 2060 වෙනකොට නැහැ නේද? සියල්ල සම්පූර්ණ කරලා අවසන් කරලා අතහරින දේවල් අතහරලා කලමනාකරණය කරන දේවල් කලමනාකරණය කරලා දීලා ලියලා දෙන දේවල් ලියලා දීලා බෙදලා දෙන දේවල් බෙදලා දීලා සියල්ල කලමනාකරණය කරලා හිත හදාගෙන තියෙන්න ඕන. එයි මේව මතක් කරන්න පෙන්නතුනේ. මේව තමයි විදර්ශනාව කියන්නේ. අතහැරීමේ කොටස් කියන්නේ. මේව බලාත්මක වෙනවා. මම කියන්නේ සමහර අයට කියන්නේ වලේ ඉඳන් විදර්ශනා කරන්න කියලා. වලේ ඉඳලා කියන්නේ තමන් මිය ගියා අවසානේ වල්ලානෝනේ. ඒ වලේ ඉඳන් විදර්ශනා කරන්න කියලා මම කියන්නේ. ඒ කියන්නේ අපි මනසින් එතෙන්ට ගමන් කරනවා. හරියටම ගමන් කරලා එතන ඉන්නේ. දැන් මං ඉන්නේ ඥාතින් එක්ක ඔක්කොම අරගෙන ගිහිල්ලා මාව වලේ දැම්මා. නැත්නම් අර චිමිනිය ඇතුළට දැම්ම කියන්නේකෝ. තාම ගින්දර පත්තු කළා නෑ. චිමිනිය ඇතුළේ ඉඳන් විදර්ශනා කරා. ඒක ලොකු කතාවක් කියවෙනවා කියලා ඔබට හිතෙන්නේ නැද්ද? ලොකු පරාසයක්. මැරුණ කියන්නේ ලෝකෙ සිද්ධ වෙන තියෙන ලොකුම දේනේ. මලා කියන්නේ ලෝකෙ සිද්ධ වෙන තියෙන ලොකුම දේ වෙලා ඉවරයි. සියල්ල අතහැරලා ඉවරයි. සියලු ඥාතිකම් ඉවරයි. සියලු තනතුරු ඉවරයි. උපැන්න සහතිකෙත් කැන්සල්. එතන ඉඳන් විදර්ශනා කරනවා කියලා කියන්නේ ඊට වඩා අත්හැරීමක් ලෝකේ තවත් තියෙනවද? එහෙමනම් ලොකුම අත්හැරීමකින් විදර්ශනා කරන්න කියන එක තමයි එතන ඉඳන් ගේ විදර්ශනා කරන්න කියලා කියන එකේ අරුත. අන්න එවැනි කෙනෙකුට නේද සත්‍ය වැටහෙන්නේ. මේ ඔළුවේ ගොඩාක් කුණු කන්දල් ගොඩ ගහගෙන, මනසේ ගොඩ ගහගෙන, පුජ්‍යලයක් හැටියට, සත්‍යයක් හැටියට, කෙනෙක් හැටියට, තනතුරක ඉන්න කෙනෙක් හැටියට, ඈ බෞද්ධයෙක් හැටියට ආගමිකයෙක් හැටියට මේ සත්‍ය සොයා යනවා වගේ නෙමෙයි අර පෙට්ටියේ ඉඳගෙන විදර්ශනා කරනකොට. පිටුතුනේ මම එහෙම කළා. එහෙම කළව නිසා තමයි කියන්නේ මම එහෙම කළා ඒ තෙන්ටම ගිහිල්ලා එතන ඉඳන් විදර්ශනා කරනවා. කුමක්ද අපි අවබෝධ කරගෙන ජීවත් වෙන්නේ? සත්‍ය. අපේ එකක් තමයි ආධ්‍යාත්මික මනස, අනිත් එක තමයි බාහිර මනස. මනසවල් දෙකයි. ආධ්‍යාත්මික මනස කියන එක භවයෙන් භවයට සසරෙන් සසරට අපිව ගෙනියන එක. බාහිර මනස කියන එක මේ බාහිර සමාජයත් එක්ක මේ ශරීර කූඩුව පවත්වා ගන්න එක. මනෝ විඥාන ධර්මයයි කාය විඥාන ධර්මයයි. තිබෙන්නතුනේ මේ අර මනෝ විඥාන ධර්මය සත්‍ය අවබෝධ කර ගැනීම තමයි සංසාරේ නැවැත්ම කියලා කියන්නේ. තේනනේ අර සංසාරේට සැරිසරන හිත එයාව තියෙනවා. ඉතින් බාහිර මනස පුළුවන් සමත භාවනාවකින් හික්මවන්න, සංසුන් කරන්න, ඒකාත්මික කරන්න පුළුවන් බාහිර මනස. සමහර උදවියක බාහිර මනස ඉතාම සංසුන් සමාධිගතයි, ආධ්‍යාත්මික මනස චංචලයි. සමහර අයගේ ආධ්‍යාත්මික මනස චංචලයි සංසුන්, බාහිර මනස චංචලයි. සමහර අයගේ මේ දෙකම සංසුන්, සමහර අයගේ මේ දෙකම චංචලයි. දැන් ඔබටත් ඔබව තේරුම් ගන්න පුළුවන් කොයි වගේද තියෙන්නේ කියලා. ගොඩාක් මිනිස්සු මේ වෙනකොට ගිහිල්ලා හැම පූජනීය ස්ථානයකටම දෙව් මැදුරකටම ගිහිල්ලා දෙවියන් වඳිනවා, බුදුන් වඳිනවා, බෝධීන් වහන්සේ වඳිනවා. නෑ. ඔවුන් ගිහිල්ලා හැමෝදේම ඉල්ලනවා. දෙවියන්ගෙනුත් ඉල්ලනවා, බුදුහාඳුරන්ගෙනුත් ඉල්ලනවා, ජයශ්‍රී මහ බෝධීන් වහන්සේගෙනුත් ඉල්ලනවා, හැම දෙයකින්ම ඉල්ලනවා. ඉල්ලන්න යනවා මිසක් වඳින්න යන්නේ නැහැ. අපි තේරුම් කරගන්න ඕන පින්නතුනේ අපිට කිසිම කෙනෙක් වඳින්නේ නෑ. ඉල්ලනවා, මොනවා හරි දෙයක් ඉල්ලනවා ලෝකේ. කමක් නෑ, ඒකත් හොඳයි. ලෞකික ලෝකෝත්තර දෙකම අවශ්‍යනේ. හැබැයි මං කිව්වේ ඇත්ත කතාව කිව්වේ, ඒක හොඳයි නරකයි කියන එක නෙමෙයි කිව්වේ, කරන දේ කිව්වේ. ඕකේ. ඒකෙන් අපිට එක දෙයක් ගන්න පුළුවන්. අපි හැමදේම මට. එහෙම නැත්නම් අපිට. තේරුණා නේද? මට අපිට. නිවන හෝ එහෙම නැත්නම් මේ මානසික සුවතාවය හෝ හොයන්නේ කාටද? මට අපිට. වැරදි එතකොටනේ. මමෙක් නොමැති තැනට වාසයට යන්න. මමෙක් නැති තැනට වාසයට යන්න. මමෙක් නොමැති තැනට වාසය කරන්න. මෙතෙන්ට ගමන් කරන්න නම් පින්නතුනි අන්ධෙක් වෙන්න ඕන, බීරෙක් වෙන්න ඕන, ගොළුවෙක් වෙන්න ඕන, කොරෙක් වෙන්න ඕන, කොටින්ම කියනවා නම් මියගිය කෙනෙක් වෙන්න ඕන. මමත් එනදි තැනට යන්න නම් මියගිය කෙනෙක් වෙන්න ඕන. එහෙම නැතුව යන්න බෑ. ඒක මහා කච්චායන මහරහතන් වහන්සේ දේශනා කරපු ලස්සන වාක්‍යයක්. ඔය භාවනා මධ්‍යස්ථානවල තියෙන නුවණ තියෙන කෙනෙක් වුණත් මේ මෝඩයෙක් මෙන්ද, බල ඇත්තෙකු කෙනෙක් නමුත් දුබලයෙක් මෙන්ද, ඇස් ඇත්තෙකු නමුත් අන්ධයෙකු මෙන්ද නේද, කන් ඇත්තෙකු නමුත් බීරයෙකු මෙන්ද, අවසානයේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ඉදිරියේ මලමිනියක්සේ වාසය කරන බලන්න පින්නතුනේ ඒකේ තියෙන ගැඹුර. පින්නතුනේ ඒක තේරුම් ගන්න මං හිතන්නේ සෑහෙන කාලයක් යන මිනිස්සුෙකුට. ඒක ඒ තරම්ම ගම්භීර වචනයක්. බුදුදහමේ තියෙන කාරණා, බුදුදහමේ තියෙන වචන හරීම ගම්භීරයි නේද කියලා හිතන්න පුරුදු වෙන කෙනෙක්මයි සත්‍ය අවබෝධ කරන්නේ. ගම්භීරයි කියලාම හිතන්න පුරුදු වෙන්න ඕන. මේ නව වසරේ තමන්ට තියෙන දහම් ගැටලු මොනවද කියලා මුලින්ම ප්‍රකාශ කරන්න බලන්න මේවා විසඳ ගන්න ඕනනේ. ආමුදුරුවම කියවලා හරියන්නේ නැහැ. ඔයත්තන්ගේ විමසීම ඉතාම වැදගත්. ඒ වගේම ඔයත්තන්ගේ ප්‍රකාශය ඉතාම වැදගත්. යම් ගමනක් යෑම සඳහා මනසේ තියෙන හැම තත්වයක්ම කියන්න ඕන. මේ වෙලාවේ තියෙන ධර්මයේ ප්‍රතික්ෂේප කරන ගතියක්, මේ වෙලාවේ තියෙන අපහැදුණු ගතියක්, මේ වෙලාවේ තියෙන ටිකක් චංචල ගතියක්, දැන් ධර්මයත් එපා වෙලා තියෙන්නේ. ඒව වුණත් කියන්න ඕන පින්නතුනි. දැන් දොස්තර මහත්තයා බෙහෙත් දෙනකොට ડોක්ටර් මට මේ බෙහෙත් තිත්තයි, මට මේක ටිකක් බොන්න අමාරුයි. ඒ හරි තත්ත්වයක් නෑ දොස්තර මහත්තයා, මේ අමනාප වෙයි මම බෙහෙත් තිත්තයි කියලා කිව්වහම එහෙම හිතන්න එපා. ඒක තත්වය, ඒක නම් ඒක කියන්න ඕන. මට මේ බේත් බිව්වහම වමනේට එනවා. ඒකෝ දොස්තර මහත්තයා ඒක වෙනස් කරනවා. එතකොට දොස්තර මහත්තයා කියන තිත්තයි දහා මී පැණි ටිකක් එකතු කරලා බොන්න. එතකොට ඔය තිත්ත ගැටි ඇති වමනේ යනවද? ඔව්. එතකොට මෙන්න මේ විදිහට මේක බොන්න කියලා ඉවරලා කියලා දෙනවා නේද? ඉතින් ඒ වගේ අර අව්‍යාජ ගතයක් තියෙන්න ඕන හිත හදාගන්න යන ගමනේදී. අව්‍යාජ ගතියක් තියෙන්න ඕන. ඒක තමයි කියන්නේ පිළිතුරේ මේ තත්තාකාරයේ තේරුම් අරගෙන විදර්ශනාත්මක ධර්මයේ නිවැරදි කර ගැනීම කියලා කියන්නේ ඒකයි. තමන් හඳුනා ගන්න ඕන මේ මොහොතේ මේ මානසයේ මගේ ඇති தත්ත්වය මොකක්ද? මේ මොහොතේ ඇති தත්ත්වය මොකක්ද පින්නතුන්ගේ මනසේ? බලන් හැමෝම කියන්න බලන්න. මොකද්ද தත්ත්වය? නිදහස්ව සිටිනවා. තව විදර්ශනා කරන්න ඕන. තමන්ම තේරුම් ගන්න තවත් විදර්ශනා කරන්න ඕන. තමන්ගේ ගතියක් නේ ඔය තියෙන්නේ මොකක් හරි? මොකක් හරි ගතියක්, සැඟුණු ගතියක් තියෙනවා. දැන් අපි ගති ගොඩක් දේවල් අයින් කරලා දැම්මා. එක එක ගති තිබුණු මනුස්සයා ළඟ තියෙනවනේ එක එක ගති තියෙනවා. දැන් ප්‍රධාන ගති දෙක මොකද්ද? ස්ත්‍රී ගතිය, පුරුෂ ගතිය. ඊට පස්සේ තව තියෙනවා මනුස්ස ගති තියෙනවා, දේව ගති තියෙනවා, යක්ෂ ගති තියෙනවා, පෙරේත ගති තියෙනවා, තිරිසං ගති තියෙනවා. බලන්න මේවටත් කියන වචනේ මොකද්ද? ගති 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 ගති. ඊට පස්සේ මාන ගති තියෙනවා, උද්දච්ච ගති තියෙනවා, තණ්හා ගති, ඔක්කොම ගති, වීරය ගතිය, ඒකත් ගති හැදෙනවා. තව යතර ඉන්නෝනේ ඒ ගති ඔස්සේ අපිට මොකක්ද පිනතුනේ තේරෙන්නේ? එක දෙයක් තේරෙනවා, මේ මම මමයි සත්‍ය අවබෝධ කරගන්න ඕන, මමයි සත්‍ය අවබෝධ කරගන්නේ. එක්කෝ අපිම මනසින් අහනෝ අනිත් ඔක්කොම ගති අයින් කළනේ ඉන්නේ, මේක චූටි ගතියක්නේ, මේක තීද්දි බැරිද දකින්න? තැන නේද මේ 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 දැන් දැන් අපි හිතුවෝ වතුර බෝතලයක් ගෙනියන්න බෑ කියලා එයාපෝට් එකෙන් කිව්වොත් එහෙම මේ වතුර බෝතල් 3-4ක් තිබුණා අයින් කරා, මේ වතුර භාගයයි තියෙන්නේ පොඩ්ඩක් තොලකට නෙවා ගන්න ගෙනියන්න මේක. එයා කියන බෑ මෙතනින් එහා ගෙනියන්න බෑ, එයා යාපැත්තට ගිහිල්ලා ගන්න ඕන නම් මෙතනින් ගෙනියන්න බෑ, පොඩ්ඩක්වත් ගෙනියන්න බෑ, ලීටරයක්වත් ගෙනියන්න බෑ. ඒ වගේ එකක් තියෙනවා. එතකොට අපි මම අතහැරලා යන්න ඕන. ඉතින් මම අතහැරලා ගියාම එතකොට ඉතින් සත්‍ය අවබෝධ වෙනවයි කියන එක මට නෙමෙයි. අන්න ඒක ලොකු ගැටලුවක්. සත්‍ය අවබෝධ වන්නේ මට නොවේ. ඔක හොඳට නුවණින් බලන්න. හොඳට විදර්ශනා කරන්න. අහගෙන ඉඳලා නම් වැඩක් නැහැ. අහගෙන ඉන්න අය කත්තේ සත්‍ය අවබෝධ කරගන්නේ, විදර්ශනා කරන අය සත්‍ය අවබෝධ කරගන්නේ. සත්‍ය අවබෝධ වන්නේ මේ මානසික සුවතාවය අවබෝධ කරගන්නේ. ඇත්තටම මා අවබෝධ කළේ අර කියන වගේ ඵල හෝ නිර්වාණ හෝ එහෙම එකක් නෙමෙයි. මහා අවබෝධ කරේ අර මානසික සුවතාවය කියන එක, ගැඹුරු ආධ්‍යාත්මික විශාල මානසික සුවතාවයක් කියන එක. ඒ කියන්නේ අර හිර වෙලා එක්තරා ලියා ගන්න බැරි තැනකින් හිටපු ඇගේ අනවශ්‍ය කෑල්ලක්, අනවශ්‍ය දෙයක්, ස්වභාවික දෙයක් නෙමෙයි, કૃතිම දෙයක්, මම හදාගත් එකක් මෙතනින් අයින් කරලා දාපු එක. ඒකට ස්වභාවික වෙන්න මට අවස්ථාව ලැබුණා. ස්වභාවිකයි. දැන් එතකොට මමයි කියන ඝනත්වයේ ඉන්න කෙනා පින්නතුනේ ස්වභාවිකද? නෑනේ. ඒගොල්ලෝ ලෝකේ එක පිරිසක් නෙමේ. මමත්වයේ තියෙන අය එක පිරිසක් නෙමේ. කෝටියක් ජනතාව කෝටියක් දෙනා. තේරෙනා නේද? ලක්ෂයක් ජනතාව ලක්ෂයක් දෙනා. ඒ ලක්ෂයක් ලෝක ලක්ෂයක්. හැබැයි මමත්වයෙන් තොර වූ කණ්ඩායම එකක්. මමත්වයෙන් යුක්ත කණ්ඩායම ඒ පුජ්‍යලයේ වශයෙන් තමයි බෙදිලා ඉන්නේ. දැන් විවාහ වුණත් දෙන්න එක්කෙනෙක් වෙන්නේ නැහැ, දෙන්න දෙන්නෙක් විදියට විවාහ වෙලා ඉන්නේ. තේරෙනා නේද? දෙන්න දෙන්නෙක් විදියට ඉන්නේ. එක්කෙනෙක් වෙන්නේ නැහැ කිසි වෙලාවකට. දෙන්න දෙන්නෙක් විදියට ඉන්නේ. හැබැයි මමත්වයේ අතහැරියොත් අෂ්ට පුරිස පුද්ගල ආර්ය අෂ්ටාංග මාර්ගයට පැමිණි පුජ්‍යලයෝ අෂ්ටපුරුෂ පුද්ගල වුණොත් එහෙම ඒ උදවිය තවදුරටත් සත්ව පුජ්‍යල නොවේ. අෂ්ටපුරුෂ පුද්ගල වෙන්න සත්ව පුජ්‍යල වෙන්න නොවි, සත්ව පුජ්‍යල නොවි. බලන්න ඔබ සත්ව පුජ්‍යලද අෂ්ට පුරුෂ පුජ්‍යලද? හැබැයි මමත්වයේ තියෙනවනම්, සක්කාය දිට්ඨික භාවයේ තියෙනවනම්, අපාය බය තියෙනවනම්, ධර්මයේ තාමත් ලියා ගන්න තියෙන විචිකිච්ඡාවල් ටිකක් තියෙනවනම්, සීලබ්බත පරාමාස තියෙනවනම්, සීලබ්බත පරාමාස වැඩිම කාටද? වැඩිම බෞද්ධයන්ට. ඈ අනිත් අයටත් තියෙනවා, අනිත් ආගම්වල අයටත් නැතුව නෙමෙයි, මට පේන විදිහට වැඩිම තියෙන බෞද්ධයන්ට. දත් පෙන්නල hina වුණත් වැරදි කියලා ඔළුව දාගත්ත කට්ටියක් නේ තේරෙනනේ. ඒක මේ ප්‍රශ්න, ඒවා ගොඩක් ප්‍රශ්න. ඊට පස්සේ ඇඳුමේ ප්‍රශ්න, ඉරියව්වේ ප්‍රශ්න, ඇවිදිද්දි තියෙන ප්‍රශ්න. දැන් කාන්තාවක් දිවුවොත් එහෙම සංවරද අසංවරද? අපි දාලා තියෙන ඔළුවේ කාන්තාව දිවුවොත් අසංවරයි ඒගොල්ලෝ. hina වුණොත් අසංවරයි. සයින්හසිකේ මුදල් භාවිතා කරොත් දැන් ඒව නෝමල් වෙලා තියෙනවා. ඒක මුදල් පරිහරණය කර අසංවරයි. දුස්සීලයි. සෙරපු දැම්මොත් දුස්සීලයි. සෙරපු දාන හාමුදුරන්ටද වැඩි ගරු කරන්නේ සෙරපු නොදාන අයටද? මන්නම් සෙරපු නොදා යන හාමුදුරුගෙන් සෙරපු දෙයක් අරන් දෙනවා. අපේ අය බලන්න ඒ හාමුදුරු හරි ශ්‍රේෂ්ඨයි, පිච්චි පිච්චි යන හැටිනේ, හරිම සිල්වන්තයි. මම කාලගන්නේ මිනිස්සු ඉන්නේ. පිචි පිචි යනෝ බල්ල සතුට වෙනවා. එයා හරි සිල්වන්තයි, හරි ප්‍රතිපත්තිගරුකයි කියලා. අපිත් එක දන්න හාමුදුරු කෙනෙක් ඉන්නවා. ඉතින් ගොඩාක් අය හරියටින් පිණ්ඩපාතේ හරි මේ බෙදලා මේව හරි හොඳයි කියලා හිතනවා. අපි දන්නවා උන්වහන්සේට පොඩි මානසික ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා වාත්තරයක් අරගෙන එතනම යනවා. අපි මිනිස්සු හිතන්නේ බුදුරජාණන් වහන්සේ අද හිටියනම් අපේ ගේට්ටු ඉස්සරහටත් පිණ්ඩපාතේ වැඩි කියලා. ඒ මෝඩ මනසවත්. උදාහරණයකට ගන්න දලයි ලාමා හාමුදුරුවෝ, උදාහරණයකට ගන්න පාප් වහන්සේ එනවාද අපේ ගෙවල් ඉස්සරහ පිණ්ඩපාතේ? ජනතාව ඉස්සරහට එන්නේ වීදුරු කුටියක් ඇතුළත ඉඳගෙන. ඒ තමයි නවීන ලෝකය, නූතන ලෝකය. ඔව්, ඔව්, මමත්වයෙන් ඉන්නයි හිතන විදිය. එහෙම හිතනවා. ඒ කියන්නේ ඒ අය හිතනවා මේ අපිව පහදවා ගන්න ඕන, ඒගොල්ලෝ ඇවිල්ලා අපිව අපේ හිතේ පැහැදීම ඇති කර ගන්න ඕන. අපි ඒක අනිත් පැත්ත. ගුරුවරයා විසින් මාව පහදවා ගන්න ඕනේ, මන් ට්‍රයි කරන්නේ ගුරුවරයා පහදවා ගන්න. දැන් ඔයත් හිතනවා නම් හාමුදුරු අපේ හිතේ ශ්‍රද්ධාව ඇති කරන්න ඕන. ඒ ඕගොල්ලන්ට හිතෙන්නේ නැත්නම් ඕගොල්ලෝ කෙරෙහි සායින් වහන්සේගේ හිතේ ශ්‍රද්ධාවක් ඇති කරවන්න ඕන කියලා. අපිට හිතෙන්න ඕන පව් මේ මිනිස්සයට සත්‍ය අවබෝධ කරවන්න ඕන. පව් මේ මිනිස්සය ධර්මයේ හොයන කෙනෙක්. මේ මිනිස්සය අහිංසක කෙනෙක්. මේ මිනිස්සය කාරුණික කෙනෙක්. මේ මිනිස්සය හොඳ කෙනෙක් කියලා අපේ හිතවල ඇති වුණාම හොඳ නැද්ද? හොඳයි නේද? එහෙම ඇති වුණාම අපි ඒක මේ දම් පිටක් දීපු එකේ ගුණේ සලකනවා. තේරෙනනේ? අපේ හිතේ ශ්‍රද්ධාව ඇති කරන්න ඕන. අපේ හිතේ ශ්‍රද්ධාව දිනා ගන්න ඕන. දැන් ගාරු චීවර සාහිණන්සේ ගිහිල්ලා කිව්වේ හිතුවේ නැහැනේ එයාගේ හිතේ ශ්‍රද්ධාව බුදුහාමුදුරුව ඇති කරන්න ඕන කිව්වේ නේ. බුදුහාමුදුරු දිහා හොරෙන් බලන් හිටියෙත් නෑ. ඉක්මනින් ගිහිල්ලා ධර්මයේ ඉල්ලුවා. අනේ ස්වාමීනි මට කියන්න, ප්‍රමාද කරන්න බෑ මට කියන්න, මරණේ කොයි වෙලාවද කියන්න බෑ මට ධර්මයේ කියලා යන්න. ඔබ වහන්සේ බින්දපාතේ වැඩිලා එනකොට මන් නැති වෙලා ඉන්න පුළුවන්. මට අප්‍රමාදීව කියන්න. බාහ්‍ය දාරු චේවර දිත්තේ දිට්ඨමත්තම් භවිෂ්‍යති, සුතේ සුතමත්තම් භවිෂ්‍යති, මුතේ මුතමත්තම් භවිෂ්‍යති. ආදිවාසීන් ධර්මයේ දේශනා කරනකොටම සත්‍ය අවබෝධ වෙනවා. ඇයි ඔබට අවබෝධ වෙන්නේ නැත්තේ? ඔබ විදර්ශනා කරන්නේ නැහැ. විදර්ශනා කරන්න තේරෙන්නේ නැහැ, වැටහෙන්නේ නැහැ. තේරෙන්නේ නැතිව අතහැරලා දානොත්, තේරෙන්නේ නැතිව අතහැරලා දාන්න එපා. තේරෙන්නේ නැතිව ගවේෂණය කරන්න. කොතික්ද? ඒක ලක්ෂ වාරයක් වෙන්න පුළුවන්. බල්බය හදන්න ලක්ෂ වාරයක් උත්සාහ කළාලු. අද ඒ තාක්ෂණයේ දියුණුම අවස්ථාවක් ඔය අපිට තියෙන්නේ. ගුවන් යානය ගොඩනගන්න ලක්ෂ කෝටි වාරයක් අධ්‍යයනයන්. එක පාට් එකකට, එක කොටසකට මහා කණ්ඩායමක් ඉන්න පරීක්ෂණය කරන්න. එනිසා පරීක්ෂණය වැදගත් නේ, ගවේෂණය වැදගත් වෙන තුනේ. ගවේෂණය තුළ තමයි සත්‍ය අවබෝධ වෙන්නේ. ඒ කියන්නේ හැබැයි Tamanට උමනාවක් තියෙන්න ඕන, තමන්ට සහනශීලී මනසක් හදා ගන්න ඕන කියලා එච්චරයි. මගේ මේ හිත ඇතුලේ තියෙන, මට පේන විදියට හිත ඇතුලේ තියෙන දුක්ඛන්දරව මට අයින් කරලා දාන්න ඕන, මට මාව ලස්සනට පේන්න ඕන කියලා හිතන්න ඕන. ලෝකෙට මාව කොයි විදියට පෙරුණත් කමක් නැහැ, ඒක එච්චර වැදගත් කමක් නැහැ. එක 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 කාලවලවලදී වෙනස් වෙනවනේ. තමන්ට තමන්ව හොඳට පේනවා, පේන්න තියා ගන්න ඕන තමන්. බලන්න ඔබට ඔබ ලස්සනට පේනවද කියලා. කණ්ණාඩියනුත් බලන්න ඔබට ඔබ ලස්සනට පේනවද කියලා. ඒ වගේම ඔබට ඔබේ මනසත් ලස්සනට පේනවද කියලා බලන්න එච්චරයි. එහෙසම මේ ලෝකේ නිවැරදි වෙන්නේ මගේ හිතට, මගේ හදවතට. ඒක තමයි ප්‍රධාන කාරණේ. තේන්නා නේද? දැන් මම මුස්ලිම් රටකට ගියාම මුකුත් කරන්න ඕනේ නැහැ. මම මේ ඇඳන් යන ඇඳුමෙන්ම වැරදිකාරයෙක්. අර්ධිකාරේ ගියා. දැන් ඔරවල බලන්නේ, ඔරවල දත්මිටි කාල බලන්නේ. අපෝයෝ හරි පරිස්සමින් කෙනෙක් ආරක්ෂාවත් එක්ක අපි ගිහිල්ලා එනවා මිසක් නැත්තම් කොයි වෙලාවෙ මොන වගේ නඩුවකට පටලවයිද දන්නේ නැහැ. ඒක තමයි මිනිස්සයාගේ හැටි. මේ මිනිස්සයා මගේ දර්ශනේ දන්නෙත් නැහැ, ස්වභාවය දන්නෙත් නැහැ, මොකවත් දන්නේ නැහැ. දැන් ඉන්නේ ඇඳුමින්ම සතුරෙක්. ඒගොල්ලන්ට කරපු වරදකුත් නැහැ. වරද මොකද්ද කියලා හැමෝම ඒ දන්නෙත් නැහැ. ඒගොල්ලන්ගේ ආගමිනේ මේච්චරයි. දෙයියෝ පිළිගන්නේ නැහැ. දෙයියෝ පිළිගන්නෝ. දෙයියෝ ඉන්න තැන පෙන්වන්න ඕන, දෙයියෝ කොහෙද ඉන්නේ කියලා පෙන්වන්න ඕන. ඉතින් මේ කියන දේවල් මිනිස්සු තේරුම් ගත්තේ නැතුව වැරදවා වටහාගත් වචන වටහාගෙන ඒ වයින් උම්මාදයටපත් වෙලා මිනිස්සු ජීවත් වෙනවා. දෙවියන් කියලා කියන්නේ මේ ස්වභාව ධර්මයට. ඉතින් අපි ස්වභාව ධර්මයේ කියනවා, ගෝඩ් කියනවා, අල්ලා කියලා කියනවා, මොනවා හරි බ්‍රහ්මන් කියනවා. මොනවා කිව්වත් මේ කතා කරන්නේ මේ යම්කිසි ලෝක පැවැත්මකට. දෙවියන් ලෝකේ හැමදාම වෙනස් කරනවා නේ. එක විදියකට මවල හොම තියෙන්නේ. හැමදාම සත්වයා පරිණාමය කරනවා, ගහකොළ වෙනස් කරනවා. තා වුරුදු 100කින් 200කින් ලෝකේ කාන්තාරයක් කළා දෙනවා. විදර්ශනාම හරි පහසුයි. අර ස්වාමීන් වහන්සේ කිව්වා වගේ අවසානයට ගිහිල්ලා කෙළවරට ගිහිල්ලා වලේ ඉඳන් විදර්ශනා කරන්න එච්චරයි. එහෙම වලේ ඉඳන් විදර්ශනා කරන්න තේරෙන්නේ නැත්නම් ගෙදර හරි හතර දිගන් වලක් හපා ගන්න. ඒකේ බහින්න. ඒක බෑල උඩින් ලෑලි ටිකක් දාලා පස් ටිකක් දාගෙන ඇතුළට වෙලා ඉඳගෙන විදර්ශනා කරන්න. මේ එදාට ඉන්න මම මේ කියලා හිතාන විදර්ශනා කරම හිතන ඉක්මනින් සත්‍ය අවබෝධ වෙනවා. මේ තමයි අතහැරීම, මේ තමයි අතහැරුණු තැන, මේ තමයි සියල්ල අතහැරපු තැන. මොනවද මේ අපිට මැරෙන්න තියෙන පින්න සංඥා ගොඩක්නේ. අපි උත්සාහ කරනෝ මේ සංඥාව ලියාපදිංචි කරගන්න. ලියාපදිංචි වෙච්ච සංඥාවල්නේ ඔය තියෙන්නේ, සම්මුති සංඥාවල් ටිකක් තියෙන්නේ. දැන් ඔය වාහනයක් කියන්නේ මොකන්ද? ලියාපදිංචි සංඥාව. ඔය වාහනේ හිට බැරිද ඔය සංඥාව වෙනස් කරන්න? පුළුවන්. තම වාහනයට තියෙන වැලියු එක මෙච්චරයි. සමහරලාට සමාජයේ වැලියු එකට වඩා තව පොඩ්ඩක් වැඩියෙන් හරි ඇවිල්ලා ඉල්ලපු ගමන් මොකද කරන්නේ? අපි වාහනේ දෙනවා. මේක දීලා අපිට වෙන එකක් ගන්න පුළුවන්. අන්න බලන්න සංඥාව වෙනස්. එතනින් පස්සේ මේ මිනිස්සයා ඒක කවුරු drive කරනවද? කොයි විදියට කරනවද? සර්විස් කරනවද? මොනම දෙයක්වත් හොයන්න ඇති හැටි බලන්න. ඔය අතහැරීමට මම දෙන උදාහරණයක්. දැන් මහත්තයාගේ වාහන වෙන අය අරන් ගිහිල්ලා ඇති. දැන් කොහේ මොනවා කරනවද මහත්තයා දන්නේ නැහැ. කිසිම වේදනාවක් තියනවද නැහැ. ඔන්න ඒ වාහනේ නැද්ද හැබැයි මේ රටේ? තියෙනවා. දුවනෝ පාරේ. දැන් මේ තියෙන වාහනේ කවුරු හරි අරන් ගියොත් ගමන ගාල්ලට හරි ගිහින් මේ මිනිහා මොනවා කරනවද දන්නේ නැහැ. මේක අප්පනවද දන්නේ නැහැ. අතුල්ලගෙන යනවද දන්නේත් නැහැ. හරියට හිතනවා. හැබැයි සංඥාව අතහැරපු ගමන් නැහැ. මේ භෞතිකෝ මේ වෙනස විදියට හිතන්න කියන එක නෙමෙයි මේ මං කියන්නේ. මේ සංඥාවක තියෙන ප්‍රබලත්වයේ තේරුම් අරගෙන මේක ආධ්‍යාත්මයට ගෙනියන්න. ආධ්‍යාත්මික අතහැරීම කියන එක තේරුම් ගන්න මම මේ උදාහරණයක් දක්වන්න පින්නතුනේ. එහෙම නැතුව මේ නූතනයේ තියෙන වාහනයක් දීලා අතහැරියත් එකයි මේ විනාශ කරත් එකයි ඕනකත් ඇගිරත් එකයි කියලා හිතාගන්න එහෙම එකක් නෙමෙයි. එහෙම කතාවක් නෙමෙයි. කියන්නේ ඒකේ විදිහටම හිතන්න ඕන. තමන්ට වගකීමක් තියෙන භෞතික වගකීමක්, භෞතික දේත් එක්ක භෞතික වගකීමක් තියෙනවා. ඒකට වග කියන්න ඕන. තමන් නීතියෙන් ඒක බැඳිලා ඉන්නවා. ඒකට වග කියන්න කියලා නීතියෙම කියලා තියෙනවා. ඔබේ වාහනයට ඔබ වග කියන්න ඕන. ඕක වෙන මොකෙක් හරි කම් මොනවා හරි අරන් ගියොත් ගමනක් ඔබ වග කියන්න වෙනවා. ඒක නිසා මේ කතා කරන්නේ වෙන මේක ආධ්‍යාත්මයට ගෙනියන්න උදාහරණයක් දෙන්නේ. සංඥාවක් විතරයි තියෙන්නේ. මේ මම කියලා සංඥාවක්, ඒකත් සංඥාවක් විතරයි. එහෙනම් ඉතින් අනිත් දේවල් අහන්න දෙයක්ද? අත්තාහි අත්ත නොනත්ති කුතෝ පුත්තා කුතෝ දනං. එහෙනම් මේ මගේ බිරිඳ කියන එක සංඥාවක් නෙමෙයිද? සංඥාවක් විතරයි. සංඥාවක් විතරයි කියලා ඒක සංඥාවක් කරගෙන යන්න එපා. ඒක සංඥාවක් කරගෙන යන්න එපා. සංඥාවක් කියලා කියන්නේ මිරිඟුවක්. සංඥාවක් කියලා එකක් නැහැ. සංඥාවක් කියන්නේ මිරිඟුවක්. පැහැදිලිනේ? බලන්න තාමත් ධර්මයේ තුල මමද? මම ධර්මයේ තුලද? එසේ ස්වභාවයක් තියෙනවා නම් එසේ නොවිය යුතුයි. මම ධර්මයේ විය යුතු නොවේ. මම ධර්මයේ පාලනය කළ යුතු නොවේ. ධර්මයේ ධර්මයේ ලෙස ධර්මයේ ධර්මයේ ස්වභාවයේ පවතින්නේ. මගේ පාලනයේ තියෙන රූප වේදනා සංඥා සංකාර විඥාන ධර්මයේ කියන එක පිනතුනේ ලෝකෝත්තර ධර්මයේ කියන එක මගේ පාලනයේ තියෙන එකක් ද නෑනේ. මගේ පාලනයේ තියෙන එකක් නෙමෙයි ලෝකෝත්තර ධර්මය. එහෙමනම් ධර්මයේ අපි කරා එන්න කලින් පිනතුනේ අපි ධර්මයට අනුව හැඩ ගැහිලා ධර්මයේ සමග ඒකාත්මික වෙනවා. අපේ මමත්වය අපි අතහැරල ධර්මය සමගේ කාත්මික වෙනවා. එහෙම නැතුව මේ මමත්වය තියෙන තැනට ධර්මය කැඳ ගන්න බෑ. පැහැදිලිනේ? ධර්මය තියෙන තැනට අපි ගලාගෙන යනවා මමත්වය අතහැරලා. එහෙම නැතුව ධර්මය අපි කරා එන්නේ නෑ. මමත්වය අතහැරීමයි ධර්මය ලැබීමයි දෙකම එකවර සිද්ධ වෙන්නේ. සංඥාව අතහැරීමයි සංඥා නිරෝධය දෙකම එක සැරේ සිද්ධ වෙන්නේ. ආලෝකයේ උදාවීමයි අඳුර දුරවීමයි එක සැරේ සිද්ධ වෙන්නේ. හරිම ලස්සනයි. කොබ් භින්නතුන් ප්‍රසහන් මොන හරි තියෙනවද? සද්ධර්ම අවබෝධය කියන එක සුලභව සිද්ධ වෙන්නේ නැහැ. සමහර වෙලාවට අපේ මේ භවතුන් පොඩ්ඩක් අතහරින්න කියලා අර නිකන් මේ අභිප්‍රේරණයක් සිද්ධ කරාම යා මෙහෙම අතහැරගෙන ඔහොම මිරිකගෙන යනවා මනස. ගිහිල්ල ඉවරලා එයා ටිකක් වෙවුලලා ඇයි ඕනම මානසික ප්‍රෙෂර් එකක් දෙනකොට ටික වෙලාවක් යනකොට මනස වෙවුලනවනේ. එරනේ මොනම මානසික කාරණයකින් ප්‍රෙෂර් එකක් දුන්නොත් මිනිස්සයා දැඩි මේ වෙවුලීමකටපත් වෙනවා. ඊට පස්සේ මේ වෙලා හාහා කියලා නිදහස් වෙනවා මේ වෙනවා. හරි. දැන් ඔයා දැක්කා. මේ ඇතුළ ඉහුමයි. අර පොඩ්ඩක් මානසික ප්‍රෙෂර් එකක් ඇවිලා කම්පනයක් සිද්ධ වුණා. එක්කෝ ඇඬුණා. එක්කෝ පීඩනයකට අහු වුණා. ඥානෙකුත් නැහැ, දර්ශනෙකුත් නැහැ, හේතු ප්‍රත්‍යයක් දන්නෙත් නැහැ, චතුරාර්ය සත්‍යය දන්නෙත් නැහැ, ත්‍රිලක්ෂණේ දන්නෙත් නැහැ. කිසිම විග්‍රහයකුත් නැහැ, අවබෝධයකුත් නැහැ. විවිලීල සමණය වුණා ධර්මයේ දැක්කා. එහෙම වෙන්නේ නැහැ පින්නතුනේ. ධර්මය හැම මොහොතකටම වළංගු විදියට ආධ්‍යාත්මික කරුණුකාරණා තුල වැටහීම තුල පුළුල් අවබෝධයක් තුල තමයි පින්නතුනේ ඒ කාරණේ අපිට තහවුරු වෙන්නේ පින්නතුනේ. ප්‍රත්‍යක්ෂ වෙන්නේ. එහෙම නැතුව පින්නතුනේ එහෙම වෙන්නේ නැහැ. දැන් ඔන්න මහත්තයා මේ ඇමරිකාව කියන රට ගැන දන්නේ නැහැ. මම ඔබ දිගටම කියනවා මාත් ඇමරිකාව ගැන දන්නවා, ඇමරිකාව දැන දන්නවා, ඇමරිකාව ගැන දන්නවා. දැන් දැනගන්නවද එහෙම කිව්වයි කියලා? දැන් ඒ වගේ මේ සියල්ල තාරිනවා, සියල්ල තාරිනවා, සියල්ල තාරිනවා කියන එකත් අර ඒ වගේම එකක්. එතකොට හා දැන් මං සියල්ල තාරියා. ආතතර කියන්න පුළුවන් මං දැන් කිව්වනේ, ඔයා කිව්වනේ ඇමරිකාව ගැන දන්නවා. ඔව් දැන් මං ඇමරිකාව ගැන දන්නවා. මොනවද දන්නේ? දන්නවා ඉතින්. මොනවද දන්නේ? දන්නේ එහෙම වෙන්නේ නැහැ. එතකොට ඇමරිකාව ගැන දන්නවා කියන එකේ අදහස එන්නේ අපි ඒ රට පිළිබඳව පොතපතින් කියවලා තියෙන ඕන. වර්තමානයේ නම් වීඩියෝ දර්ශනයේ මේවත් බලන්න ඕන. එහෙම නැත්නම් ඒ රටට ගිහිල්ලා ඒ රටේ වීදිවල, ඒ පාරවල්වල, ඒ නගරවල්වල ඇවිදින්න ඕන. අන්න එතකොට තමයි ඇවිල්ල කියන්නේ ඒ රට කොන්ක්‍රීට් වනාන්තර, ඒ රට හැමමලක තුවක්කු තියෙනවා, පිත්තෝල තියෙනවා, පොඩ්ඩේ මෙහුණු තැදල වෙඩි තියන්න දිඩ තියෙනවා. ඒක රායකට 20-25 මහා නගරයක වෙඩි තැබීම් වලින් මිය යනවා. එහෙම කියලා අපි දැනගන්න පුළුවන්. ඔය දියුණුව කියලා හිතාගෙන හිටියට ඕකේ තියෙන භයානකත්වය. පොඩි ළමයි පව තුවක්කු ගෙනල්ලා පාසල් වල වෙඩි තියලා දානවා. පොඩි ළමයි පව පාසලට ඇතුල් කරනකොට තුවක්කු තියනවද කියලා බලනවා. ඈ හරි දේවල්. ඉතින් අර ඒ වගේ තමයි. ඉතින් අපි මේ රට පිළිබඳව දැනගන්න. එහෙමනම් අපි දැනගත්තා. ඒ වගේ අතහැරියා අතහැරියා කියලා මේ සියල්ල අනිත්‍යයි අනිත්‍යයි කියූ පමණින්, මේ සියල්ල දුකයි දුකයි කියූ පමණින් එහෙම වෙන්නේ නැහැ. මනස තුලට ගිහිල්ලා, මනස නිව්යෝක් නගරය කියලා හිතමුකෝ, මේක ඇතුළට ගිහිල්ලා බලන්න ඕන. ඒක මහා නගරයක්. නගරූපං චිත්ත මිදං. බුදුරජාණන් වහන්සේ නගරයක් වගේ කියලා සලකන්න කියනවා ඒක. මේක නගරයක්. මේක නගරයක් පරිශ්‍රණය කරන නගරයක වීදි හඳුනා ගන්නවා, නගරයක ස්වභාවය හඳුනා ගන්නවා. නගරයක් මෙන් හඳුනා ගන්න තමන් හිත. තේරුම් කරගන්න. එහෙමනම් පුළුල් අවබෝධයකින් මිස සත්‍ය අවබෝධය කියන එක සිද්ධ වෙන්නේ එහෙම සරලව නෙමෙයි. එහෙමනම් අහනවා එහෙන අර ෂණිකව කොහොමද අවබෝධ වුනේ? ඒ ෂණික අවබෝධ වුණා කියලා ඒ වචනේ භාවිතා කළාට ඒ අය සසරත් ඒ ආත්මෙත් මහා පුළුල් ගවේෂණයක හිටපු අය. එතකොට අපි අර අවසාන මොහොතේදී දැන් මහත් වෙලා හරි ඔහොම කාලයක් තිස්සේ අහලා යම්කිසි තැනකද කොහේ හරි පොඩි දෙයක් හේතුවෙන් සත්‍ය අවබෝධයට පත් වෙනවා. පත් වුණාම කෙනෙක් කියන්න පුළුවන් මෙයා මේ සුළු මොහොතකින් අවබෝධ කරගත්තා කියලා. හැබැයි කවුරුත් කියන්නේ මේක පසුබිමි අවුරුදු ගාණක් මෙහෙම ධර්මය අහුව ධර්මයේ පරිශ්‍රණය කළා කියලා. අන්න ඒ වගේ වැරදි වැටහීමක් තමයි ওই ෂණික අවබෝධය කියන එකක් මිනිස්සුෙකුට තිබුණා කියලා විශ්වාස කරනවා නම් ඒ බොරු. දැන් අපිට වුණත් ඒක දකින්න දවසේදී විනාඩි 5යි. හැබැයි ඒක පසුබිමේ අපි අවුරුදු ගාණක් තිස්සේ දුක් විඳපු ඒවා කවුරුත් දන්නේ නැහැ. ඒ හැම එකක් නැහැ. එක්ක සංසාර පුරුද්ද මේ භවයේදී අධ්‍යයනය තියෙන්නේ වෙනතුනේ. මේ සත්‍ය අවබෝධ වෙන්නේ නැත්තේ පංච ඉන්ද්‍රියන් වලින් හොයන නිසාමයි. එච්චරයි. දැන් මේක හරියට වටහා ගන්න ඇත්තෝ. පංච ඉන්ද්‍රියන් වලින් නිවන හොයන නිසා, සත්‍ය හොයන නිසා, මානසික සුවතාවේ හොයන නිසා සත්‍ය අවබෝධ වෙන්නේ නැහැ කිසි කෙනෙකුට. ඒ කතාවේ ඇත්තක් නැද්ද? අසගණනාසී දිව ශරීරය මන කියන මේ සදායතන තමයි තියෙන්නේ. දැන් මන කියන ආයතනයක කියවුන් නැති වුණාට පංච ඉන්ද්‍රිය කියලා පංච ඉන්ද්‍රිය ක්‍රියාත්මක භාවයේ සිද්ධ වෙන මූලස්ථානය පස්මං හන්දිය තමයි මන. එතකොට පංච ඉන්ද්‍රිය කියපු ගමන් මන එතෙන්ට සම්බන්ධ නැහැ කියන්න බෑ. ඇහැ කියලා කිව්වත් මන සම්බන්ධයි එතරනේ. චක්කු විඥානේ එතර සම්බන්ධයි. එහෙම නැතුව ඇහක් නැහැ. එහෙමනම් පංච ඉන්ද්‍රියන් කියලා කියන්නේම සදායතන වලට. ඒ තුලින් බලද්දි සත්‍ය අවබෝධ වෙන්නේ. මම අර කියපු වචනයක් මතක් කරනවනේ අපේ අර ඥාතියෙකුට මං කිව්වේ. හාමුදුරුව නිකං කන්න ක්‍රමයක් හොයාගත්ත නේද? ඇත්තටම ගොඩක් අය මේ ගම්වල මහාන කරන්නේ පුතේ කාල බීලා ඉඳපන්. පොඩි කාලේ මාව මහාන කරෙත් එහෙම තමයි. පුතේ පන්සලට ගිහිල්ලා හොඳට කාල බීලා ඉඳපන් කියලා. පොඩි කාලේ අවුරුදු 12 මාන උනේ එහෙමයි. ඊට පස්සේ මං ආයි අයින් වෙලා ගියානේ. ආයි තරුණ වියේ කාලයක් ගත කරලා මහාන වෙන්නෙම නෑ කියලා හිතාගෙන ඉඳලා ඒ උනාට මහාන වෙන්න වුණා. මහාන නොවි ඉන්නත් උත්සාහ කරලා ඒ උනාට ස්වභාව ධර්මයෙන් ඇවිල්ලා මහාන කළා වෙනතුනේ. ඒක ස්වභාව ධර්මයෙන් ආරක්ෂා කළා. පොඩි කාලේ කරන්නේත් එහෙමයි. කාල බිල ඉඳපන් කියලා. ඒතකොට නිකං කාලේ ඉන්න ක්‍රමයක් හොයාගත්ත නේද? නෑ මං ඔයාටත් එක්ක කෑම අරගෙන ආවේ. ඈ? ආඩත් එක්ක කෑම අරන් ආවේ. ඒ කියන්නේ මගේ ඥාති බාප්පා කෙනෙකුට මම මේ කියන්නේ. බාප්පා කෙනෙකුට කියන්නේ ඉතින් බාප්පා නෑ තාත්තා වගේ. තාත්තගේ මල්ලිනේ. ඉතින් මං එයාගේ මේ ඇඟිල්ලෙල්ලිලා මේ පොඩි කාලේ මේ දහම් පාසලට යන්නේ. තාත්තා වගේමයි. එහුණාට දාපු ලොකු වචනේ. ආඩත් එක කෑම අරන් ඇවිල්ලා ඉන්නේ මම. එයාත් ලොකු වචනයක් මට දැම්මේ. ආ නිකං කන්න හොයාගන්න ක්‍රමයක් තියෙනවා කිව්වා. මේක පොඩි වචනයක්ද? බඩ කපම් මැරෙන්නේ දෙන වචනයක් නේ. ඈ කොච්චර ලැජ්ජාද? වෙන හාමුදුරු කෙනෙක් නම් පුතජන භාවයේ හිටියනම් මේ වගේ වචන අහන්න ඕනේ කියලා සිවුරුත් ඇරලා යනවා. ඉතින් ලොකු වචනයක් දැම්ම නිකං කන්න ක්‍රමයක් හොයන් තියෙනවා කියලා. ගොඩක් අය වික්ෂුභාන්තර නිකං කන්න තමයි යොදාගන්නේ මේක. සත්‍ය අවබෝධ කරගත්තේ නැත්තොත් ඉතින් නිකං තමයි කන්නේ. සත්‍ය අවබෝධ කරගත්තොත් එයා සිව්පස්සයට ණය නැහැ කියලා ධර්මයේ තියෙනවා. ඒ වගේම ණය නැහැ. ණය වෙන විදියට ගන්නෙත් නැහැ. මගේ ධර්මය අහන්න නැති කෙනෙක් උදව් කරන්න ලැස්තුද? මං අහනවා ඇයි ඔයා මට උදව් කරන්නේ කියලා. මගේ පොතක්වත් කියලා නැත්තම්, මගේ දහමක්වත් කියලා නැත්තම් ඇයි මට කරන්නේ? වැඩක් නැහැ. ඔය ධර්මයේ අහලා තේනොන් ධර්මයේ ප්‍රගුණ කරලා තියෙනවා. ඉතින් එයාට තමයි කිව්වේ දහමක් නිවනක් හොයන්නේ නැද්ද? කාලා බීලා හිටියාම ඇති නේද? ඇතිද? දැන් වැත්තගෙන තහන්න තියෙන කාලා බීලා මේ විනෝද වෙලා හිටියාම ඇතිද? ඒව කරන්න එපා කියන එක නෙමෙයි මේ කියන්නේ. ඒක විතරක් ඇතිද? මදිනේ. දහමක් නිවනක් හොයන්නේ නැද්ද? හොයනවා. සමහර අය ටිකක්, සමහර අය ලොකුවටම. අරයා හොඳටම හොයමින් ඉඳලා තියෙනවා. හැබැයි වචනවලින් නිවන හෝ ධර්මය හෝ පොතපතින් නෙමෙයි, තමන් තනිව නිකම් මේ ලෝකෙ මොකද්ද මේ විසඳුම, මොකද්ද මේ ලෝකෙ තේරුම වගේ කියලා එකක් ඇතුලේ එයා හොයමින් ඉඳලා තියෙන්නේ. බණ පොත් පුස්තකාලයකට ඇවිල්ලා හෙව්වේ නෑ. ඒ කාලේ මිනිස්සුත් එහෙමයි. බුද්ධ කාලයේ පුස්තකාලවලින් බණ පොත්වලින් ඉගෙන ගත්තේ නෑ. එයා තනින් හොයන මොකද්ද මේ ලෝකෙ විසඳුම. අපිත් හොයන්නේ ඒක තමයි. අපිත් හොයන්නේ ඒක තමයි. අපිත් හොයන්නේ ඒක තමයි. ඔයා මෙච්චර කාලයක් හෙව්වේ වැරදි විදියටනේ. හා මෙච්චර කාලයක් හෙව්වේ වැරදි විදියට. පංච ඉන්ද්‍රියන් වලින් හෙව්වේ. ඔව්. පංච ඉන්ද්‍රියන්ගෙන් තොරව සොයන්න. දැන් ඔයත් මේක ඉගෙන ගන්න නැතුව මේක ක්‍රියාත්මක කරලා බලන්න. ප්‍රැක්ටිකලි කරලා බලන්න. පංච ඉන්ද්‍රියන්ගෙන් තොරව සත්‍ය හොයන්න ඔබ හොයනවනම් ඉගෙන ගන්නවද හොයනවද? ඉගෙන ගන්න එපා. ඉගෙනම වැඩක් නැහැ. ඉගෙන ගන්න අයට ධර්මය ඉගෙන ගන්න අයට කියන්නේ බුදුරජාණන් වහන්සේ හිස් මහන මුඩු මහන කියන වචන පාවිච්චි කරන්න ඉගෙන ගන්න අයට. ඉගෙන ගන්න අය හරියට බූරුව වෙන්නේ අඟුරු කරේ තියාගෙන යන මේ සමාජෙම ඉගෙන ගන්නවනේ. ඉස්කෝලේ යවල ඉගෙන ගන්න වැඩක් තියනවද? ඉගෙන ගත්තේ කාට වැඩකුත් නැහැ, රටට වැඩකුත් නැහැ. ඒ කියන්නේ ප්‍රායෝගික වෙච්ච දෙයක් විතරයි රටට වැදගත් වෙන්නේ. ප්‍රායෝගික වීම කියන කාරණේදී. ඒකෝ බුදුරජාණන් වහන්සේ ප්‍රායෝගික වෙන කාරණේදී. මොකද්ද මේ ප්‍රායෝගික කරගන්න කියලා කිව්වේ? මහා ගොඩක් නෙමෙයි. ඉන්ද්‍රයන් පහින් තොරව දකින්න එච්චර වෙන මොකක්වත් නැහැ. මේ අයට මේ සත්‍ය අවබෝධ වෙන්නේ නැති හේතුව වෘත වැඩිනේ. සීල වෘත වැඩි. සීල වෘත නෙමෙයි තියෙන්නේ. සීල වෘත තියෙන්නේ. අපේ අය හිතනවා අරම ඉන්න ඕන, මෙහෙම ඉන්න ඕන, මෙහෙම ඉන්න ඕන, මෙහෙම ඉන්න ඕන, මෙහෙම ඉන්න ඕන කියලා සීල වෘත ඔළුවේ දාගෙන ඉන්නේ. ඒ නිසා හැම මිනිස්සෙකුටම වැරදිකාරයෙක්. දායකයන්ට හැම හාමුදුරු කෙනෙක්ම වැරදිකාරයෙක්. නැද්ද? මන් දන්න විදිහට නම් හැම පිරිමියෙක්ම හාමුදුරුවරුන්ට බයිනවා. කිසිම පිරිමියෙක් හාමුදුරුවරුන්ට ඒව කැමැත්තක් සද්ධාවක් නැහැ. ඔය ගෑණි දාන දෙන නිසා දීලෙනවා කියලා කියන නිසා කිසිම පිරිමියෙක් කැමති නැහැ. ඇයි හේතුව? වෘත වැඩි ඔළුවේ. වෘත වැඩි නිසා හැම එකම වැරදිකාරයෙක්. දැන් මේ දවස්වල මරක දරුවෙක්ව දලයි ලාමා හාමුදුරන්ටත් මොකද ලොකු චෝදනාවක්. ඒ වෘත ඔළුවේ දාගත්ත මිනිස්සෙක්, එහෙම නැත්නම් පහර ගහන්න ඕන මිනිස්සෙක් නිර්මාණය කරලා කරන නිර්මාණ. ඒක දිහා බලන විදිය ඒ මිනිස්සයා. බුදුහාමුදුරුවෝ පෙන්වුවේ චේතනා පාරිශුද්ධත්වය. මේ අවුරුදු 80 ගානක 90 ගානක මේ මහා උත්තමෙක් හරියට නිකම් බිල් ග්‍රේට් රුපියල් 10ක් හොරකම් කළා කියනවා වගේ පහත් කතාවක් ඒක. ඉතින් ඒක නිසා මේ කිසි අදාළත්වයක් නැහැ. ලෝක සමහර මිනිස්සු ඉන්නෝනේ තව කෙනෙක්ව හිංසාවට පීඩාවට පත් කිරීම තරම් ආශාදනීය ධනක දෙයක් තවත් නැහැ මිනිස්සුන්ට. හරියට කපුටු වගේ. පින්තුනේ මම දැක්කා මේ කුඩා කාලේ අපි භාවනා මධ්‍යස්ථානයකට ළඟම ගිහි කාලේ යනවා බයිසිකලෙන් හැමදාම බදාදා සිකුරාදා ඒ වගේ තිබුණා දවස් දෙකක්. තිබ්බන් දෙක දවසක් යනකොට කකුලක් කැඩිච්ච හරකෙක් හිටියා. ඒ හා කකුලක ඒ ඝාත නැහැ. කාකු අර හරක මේ කකුල් තුනේ යද්දි අර මස් කෑලිය දැන් කනවා. වෙන කෙනෙක් නම් දැක්කාම අපෝ බෑ ඔක බලන්න බෑ කියලා යනවනේ. මං කරෙද්ද නතර කරා. නතර කරලා මං අරක දිහා බලන් හිටියා. මට දැනුණා මගේ හිතේ කෑලිය දැන් කනවා වගේ. මගේ ශරීරෙන් කෑලි කනවා වගේ තමයි මට දැනෙන්නේ. හිතන්න ඔබට ඒ ඔබට උනත් ඒක දැනෙනවා ඔබ කරන එකෙන් පලා යනවා මං කරන්නේ මේ වගේ දේවල් බලපී කියලා දානවා මනස බලාගෙන ඉන්න ජීවිතේ තේරුම් ගන්න බලාගෙන හිටපිය කියලා වගේ නිකන් මම්ම මට අණ කරනවා ඒක නේද වෙන්න ඕන අපි අපේ දේවල් පොඩි පොඩි දේන දේවල් වලින් ඔහො පලා යන්න නෙමෙයි ඕන ඇත්තටම මොකද්ද වෙන්නේ මොකද්ද මේ தත්වය දැන් සිද්ධාර්ථ ගෞතමයා මොකද්ද කරේ මහල්ලේ කාපෝ දකින්න බෑ මහල්ලෝ මහලු අය එළවණු මහලු අය කිව්වේ නෑනේ හුද්දට මහලු කෙනා බැලුවා එයි මහලුනේ එයි මොකද්ද යාට උනේ කොහොමද නිකම්ම මේ මහල්ලා මෙහෙම යන ගමන් දැක්කේ නෑ ගිහිල්ලා බැලුවා කතා කරා කොහොමද අසනීප මොකද මොකද தත්වය අර කවුද මෙරිලා යන් අපි එතෙන්ට යන් බලන්න යන් මොකද්ද ඒ වෙන්නේ බලන්නේ ජීවිතේට ඒක උරා ගත්තා. අර ඒ වගේ අර අර හරකෙක් ඇදගෙන කන. ඒ කියන්නේ හරකට ඒක අදාළත්වයක් නැහැ. ඒ නිසා මේ ලෝකේ වෙනවම මිනිස් පිරිසක් ඉන්නව පිනතුනේ. ඒ සත්භාවයේ අයට හිරිහැර කරලා, නිඳා කරලා, අපහාස කරලා, උපක්‍රම යොදලා, ප්ලෑන් කරලා පුදුම විදිහේ හිරිහැර කරන පිරිස් ඉන්නවා. ඒ ලෝකේ කවදත් එහෙමයි ඉන්නවා. ඒ අසත්පුරුෂ ලෝකේ හැටි සත්පුරුෂ ලෝකයේ හැටි අපහැදෙන්න කරුණ හොයන අයත් ඉන්නෝ මේ ලෝකේ පහදෙන්න කරුණ අයත් ඉන්නෝ ධර්මයට යොමු වෙන්න කරුණ හොයන අයත් ඉන්නෝ ධහමෙන් බැහැර වෙන්න කරුණක් හරි හොයමින් ඉන්න අය ඉන්න ධර්මයෙන් බැහැර වෙන්න ඕන යාට මොකද හේතුව අපායට යන්න ඕනනේ අපායට යන්න ඕන නම් ධර්මයට බැහැර වෙන කාරණයක් කොහොම හරි හොයාගෙන එයාට අපායට යන්න ඕන. ධර්මයට පැහැදෙන්න එක කාරණයක් හරි හොයාගෙන එයාට ධර්මයේ යන්න ඕන. පින්නතුනේ මඩ විලක පිපෙන එක ලස්සන මල අපි නෙලා ගන්නවානේ. ඒ වගේ පින්නතුනේ ජීවිතේක තියෙන එක හොඳ දකින්න. තේරෙනනේ අර මඩ ගොහුරක් කියලා එහෙම දකින්න එපා. ඒකේ පිපෙන ලස්සන මල දකින්න. ලස්සන මල දකින්න. ඒ දේ තමන්ගේ ජීවිතේට නෙලා ගන්න සත්පුරුෂයෙක් වෙන්න. අගුණ දුර්වලකම් බලන්න එපා. මනස හදා ගන්න ඕන නම් නිවුස් බලන්න එපා. ගොසිප් බලන්න එපා. සමහර ගොසිප් සිය කැමැත්තෙන් හදා ගන්න ඒවා තියෙන මිනිස්සු. තේරුණා නේද? සිය කැමැත්තෙන් හදා ගන්න ඒවා තියෙනවා. මටත් සමහර වෙලාවල් වලට හිතෙනවා ධර්ම ප්‍රචාරය සඳහා හැම එකක් යොදා ගත්ත නම් හොඳයි. එතකොට හොද්දට යනවා. නේද ඔව් අර අර කම්පියුටරයක් අරගෙන දන්නවනේ රට පුරාම මේ ලෝකෙ ගියා මේක ඒක ගිහිල්ලා දැන් සමහර අය ඉන්නෝ ඒක නිසාම හමුදුරන්ගේ මේ වෙබ්සයිට් වලට ගිහිල්ලා බණ අහන්න පුරුදු වෙච්ච ඉන්නෝ ඒක නිසාම ඉතින් මට හිතෙනවා බලනකොට ඒකෙත් ඵලදායි ප්‍රතිඵලයක් තියෙනවා කියලා ඉතින් ආයි අරගෙන මොකක් හරි වැඩපිළිවෙලක් කරලා එකක් දැම්මනම් කොල්ලෝ ගෙනියනවා හොඳට බැන 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 ගෙනියනවා. ඉතින් අපිට hina වෙවි ඉන්න තියෙන්නේ මේ ලක්ෂ ගානක් වේදන් කරලා කරගන්න තියෙන මේ පබ්ලිෂ් වැඩපිළිවෙලක් ඉබේ වැඩේ කරගෙන යනවා කියලා. එහෙම වැඩපිළිවෙලක් තියෙනවා. තේන්නා නේද? එහෙම එකක් තියෙනවා. තමන්ගේ හීනමානය තමන්ගේ නොහැකියාව තමන්ගේ නැති බැරිකම තමන්ගේ දුර්වලතාවයන් පෙන්වන්නේ මිනිස්සේ අනිත් අයට නිඳා කිරීමෙන් නිග්‍රහ කිරීමෙන් අපහාස කිරීමෙන් වගේ දේවල් වලින් වෙනතුනේ කාටවත් නිඳා කරන්න අපහාස කරන්න වැරදි හොයන්න වෙලාවක් නැහැ හරි දේ හොයාගෙන යන මිනිස්සයට තමන්ට ඒකාන්ත වශයෙන්ම තමන්ට යන්න ඕන දලදා මාලිගාවට නම් එයාට පාර දෙපස වෙලාවක් නැහැ මං 6 වෙනකොට මාලිගාවේ ඉන්න ඕන ඈ පාරේ නොයෙකුත් සිද්ධි මග තියෙනවා නමුත් නෑ එයාට එක ඉලක්කයක් තියෙන එයා පූජාවට ඉන්න ඕන මං යනවා පූජාවට ඒ වගේ අපි මේ සත්‍ය අවබෝධය සඳහා මම යන්නේ කියලා තීරුම් අරගෙන ඉන්නවනම් හාමුදුරන්ට ගහලා හරි ප්‍රශ්න ඔයා ගන්න උත්තරය ආ ගන්නවා ඈ කොහොම හරි මේ මේකට කියන්න, මේකට උත්තරේ කියන්න, අප්‍රමාදීව කියන්න, මට ඊළඟ සතිය කියන්න බෑ. ෂුවර් නෑ. මට මේ අද කියන්න, මේ මොහොතේ කියන්න කියලා මහන්සි වෙනවා. ඔයත් ශක්තිමත් වෙන තරමට තමයි ධර්මයක් ශක්තිමත්ව ඔයත්න්ට ලැබෙන්නේ. දැන් දෙන්නොන් දැන් අපි හිතමුකෝ අපි gadol ladinowa කියලා තව තැනකට එක එක ප්‍රමාණයේ අය ඇවිල්ලා ඉන්නවා ශ්‍රම දාණයට. අවුරුදු 7 8 ළමයි ඇවිල්ලා ඉන්නවා, 10 11 ළමයි ඉන්නවා, 20 30 අය ඉන්නවා, 40 50 අය ඉන්නවා, 60 70 අයත් ඉන්නවා ශ්‍රම දාණයට ඇවිල්ලා. දැන් මම තමයි gadol දෙනේ කෙනා. දැන් මම කොහොමද දෙන්නේ කියලා දන්නවද? අර පොඩි ළමයින්ට එක gadol ගැඩයක් දෙනවා අපේ ගෙනියන්න. ඊට පස්සේ 13 14 15 ඉන්න අයට gadol ගැඩ දෙකක් දෙනවා, දෙකක් අරගෙන යන්න. ටිකක් කාය ශක්තිය බලය වැඩි අය ඉන්නවා, 20 30 40 වගේ සීමාවේ නැය ඉන්න ඒගොල්ලන්ට gadol ගැඩ පහක් දෙනවා ගෙනියන්න. ඊට පස්සේ අවුරුදු 50 60ක් තියෙන අයට ඔයගොල්ලන්ට දෙනවා හතරක් ගෙනියන්න. ආයි අනිත් පැත්තට අඩු කරනවා. 60ක් 70ක් වගේ අය ඉන්නවනේ ආයි එක gadol ගැටයක් දෙනවා. එයා ගෙනිල්ල තියන්න කියලා. දැන් තේරුණා නේද gadol ගැට දෙන විදිය? ඔය විදියටම තමයි ධර්මයේ දෙන්නේ. එයාගේ ඥානයේ බලාත්මක කොච්චරද? එයාගේ සතිය බලාත්මක කොච්චරද? එයාගේ ගුණේ බලාත්මක කොච්චරද? එයාගේ ශ්‍රද්ධාව බලාත්මක කොච්චරද? ඒ තරමට ධර්මයේ හම්බ වෙනවා. ධර්මයේ gadol kata ප්‍රමාණයට බරට හම්බ වෙන්නේ. ඔයාට ලොකු සයිස් එකකින් ඉන්න ඕන. හොඳ නිරෝගීව කාය සම්පන්නව බල සම්පන්නව ධර්ම පරිශ්‍රණය කරලා මගේම ධර්මයෙන් නෙමෙයි කොහෙන් හරි බලන්න ධර්මයේ ප්‍රමුඛ දර්ශනයක් බවට පත් කරගන්න සත්‍යවාදී තුල භාවය පිහිටා තර්ක කරා. ඒ කියන්නේ සත්‍ය ප්‍රකාශ කරපු තැන ඒකත් බොරුයි කියලා පාගල යන කෙනෙක් වෙන්න බෑ. තර්කය දිනා ගන්න. තර්කය කරන්න සත්‍ය දිනා ගන්න. තර්කය දිනන්න නෙමෙයි. තේරෙනනේ? තර්ක කරන්න සත්‍ය දිනන්න. එහෙම නැතුව තර්කය දිනන්න නොවේ කියන එක මතක තියාගන්න. සත්‍ය දිනන්න. මේ අපි සංකල්පිත දෙයක් අවබෝධ කරගන්න නෙමෙයි උත්සාහ කරන්නේ මානසික සුවතාවය ඇති කරගන්න යම් ප්‍රමාණයකට මේ ජීවත් වෙන කාලයේදී සැනසීමක් හොයාගන්න සුවතාවයක් හොයාගන්න ඒක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. මොකද්ද අපි කරන්න ඕන? විදර්ශනා කරන්න ඕන. කරන්න දෙයක් නැහැ කියලා කියන්න හොඳ නැහැ. එතකොට නොමග යනවා. වැරදි විදිහට තේරුම් ගන්නවා. ඒක තේරුණා නේද? විදර්ශනා කරන්න ඕන. විදර්ශනා කරන්න ඕන, විමර්ශනා කරන්න ඕන. කුමක්ද? කිං සත්‍ය ගවේසි. මොකද්ද මේ ජීවිතේ තේරුම? මොකද්ද මේ මනස කියන්නේ? මේ මනසේ නිවීම කියන්නේ මොකක්ද? ඒ නිවීම කොහොමද ඇති කරගන්නේ? ඒ නිවීම කොහෙද තියෙන්නේ? ඒ ධර්ම කරුණු වල මට නොතේරෙන දේවල් තියෙනවා. ඒ ධර්ම කරුණු වල අර්ථය මොකක්ද? සුළු අර්ථය ගන්න එපා. සුළු අර්ථය ගන්න එපා. දැන් අපි ඉන්නවා සමහර ගුරුවරු ඉන්නවා අර්ථයක් නැති නොතේරෙන දෙයක් කියනවා. මේ මිනිස්සු අධ්‍යයනය කරන වැඩක්. කියලා ඉවරලා තේරුණා නේද? හොඳට තේරුණා නේද? කියලා අහනවා. අරය කියන ඔව් තේරෙනවා. කොහෙද බම් මන් තේරෙන දෙයක් කිව්වද? ගුරුවරයා අහනවා මම ඔබට තේරෙන්නේ යමක් කිව්වද? නම කිව්වේ තේරුණා. ඔව් තේරුණා. දැන් ගුරුවරයා දන්නවා මම මොකුත් කිව්වේ නැහැ කියලා එතන තේරෙන්න දෙයක්. මොකද එයා තේරුණා. ඒ කියන්නේ ඒක මන බැලීමක් කරන්නේ මේ මිනිස්සයා තේරුම් ගන්නවාද කියලා. දෙන්නනේ තේ වගේ අර මිනිස්සුන්ගේ මෝඩකම් හොදලා බලන්නත් යම් යම් පරේෂණ දිනනවා. සත්‍යේ පුජ්‍යලේ කාත්මයක් නැති එක පිළිබඳව ප්‍රකාශ කරන අපේ හිටපු උතුම් ගුරුවරයෙක් මේ ෆොටෝ එකක් පෙන්නලා අහනවා. මේ බලන්න මේ 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 බුදු පිළිම අස්සෙන් මගේ මූණ මතුවෙලානේ.
බලන්න මේ බුදු පිළිමස්සේ මගේ මූණ තියෙනවා. පේනවා නේද මේ තියෙන මගේ මූණ වගේ හැඩය? මංගෝ මට නම් එහෙම එකක් පේන්නේ නැහැ. ඔය නිකන් තීන්ද පොඩ්ඩක් බොඳ වෙලා එහෙට මෙහෙට කියපු එකක් තියෙන්නේ නිකන් ෆොටෝ එක හෙල්ලිලා වගේ. ඔයාගේ මූණක් මෙතන එහෙම එකක් මට පේන්නේ නැහැ. නමුත් සමහර අය අනේ සාදු බුදු පිළිමෙන් අපේ උපාසකතුමාගේ මූණ මතු වෙලා අනේ සාදුගේ කිය දැන් ඉතින් වඳිනවා, ගරු කරනවා. බලන්නකෝ බුදු පිළිමේ ඇතුලේ මූණ අපේ උපාසකතුමාගේ මූණ. ඉතින් මං ගිහින් කිව්වා මං කෙලින් කියනවානේ ආයි නිකන් බොරු මොකටද ආයි. ඒ නැත්තම් පේන්නේ නැත්තම් නැහැ. ඉතින් මං ඒව කිව්වා හිමේ සැරේ මුකුළු ඉනාවක් දාලා මට කියනවා ඔබ වහන්සේට නම් මොනවා හරි තේරෙනවලු. ඈ මේ ඉන්න හරක් ටික ඈ මොඩියු ටික මේ රතෙක් නැති පුජ්‍යලයක් නැති දෙයක් ගැන කතා කරන මුම් ඇවිල්ලා මේකේ මූණක් බලනවා. ඈ සතේ පුජ්‍යලේ ආත්මයක් නැති එකක් ගැන කතා කරන මුන් ඔක්කොම සාදුනාද දෙනවා මේකේ මූණක් තියෙනවා කියලා. අනේ මං කාටද බණ කියන්නේ? ඒව පරේෂණ තේරෙනා නේද? ඕන තැනක ගියාම කෙනෙකුගේ බුද්ධිමත් භාවය කොච්චරද කියලාත් මැනගන්න ඕන, කෙනෙකුගේ මෝඩකම කොච්චරද තියෙනවද කියලාත් හොයාගන්න ඕන. ඒ දෙආකාරෙම දෙආකාරයක් ඒක. මෝඩකම කොච්චර බරපතලව තියෙනවද මෙයා ළඟ? බුද්ධිමත්කම ඥානාන්විත භාවය කොච්චර බරපතලව තියෙනවද? ඉතින් මේවා ඒ කාලේ අපේ ගුරුතුමෝ හොයාගන්න ක්‍රම තිබ්බා. පන්සලට ගෝලයා ආවහම හොඳට හොයාගන්නවා. මේ මිනිහා මොන වගේ කෙද්ද කියලා. මේ මිනිස්සයා සලගනකම් හොඳයිද දෙනකම් හොඳයිද? ඈ නරකෙදි කොහොමද? මේ මිනිස්සයට හොඳට කතා කරනකම් හොඳයිද නරකට කතා කරොත් කොහොමද? මේ මිනිස්සයට ප්‍රශංසා කරනකම් හොඳයිද වැරද්දක් පෙන්වුවොත් අප්‍රසාදයක් පළ කරොත් කොහොමද? අපි හොයාගන්න ඕන මෙමිනි. ඔයත් උනත් බලන්න මම ඔයත්න්ට හොඳ කියනකම් කොහොමද වචනකින් දෙකකින් බැන්නොත් කොහොමද ක්‍රියා කරන්න කියලා ඔයාලටම හිතාගන්න පුළුවන්. සත්පුරුෂය අසත්පුරුෂ කමට යන්නේ නැහැ. අසත්පුරුෂ වැඩ කරන්නේ නැහැ වෙනතුනි. යම් තැනක් හරි කෙනෙක් හරි හොඳ නැත්නම් තමන් නිහඬව පාඩුවේ ඉන්නවා. අසත්පුරුෂ තත්ත්වයට මනස දියුණු කරගන්නේ නැහැ. එයා එතනින් ඒක කන්ට්‍රෝල් වෙනවා. නමුත් මනසක් නැති කෙනා වෙනතුනේ පොඩි වචනේ බැරි වෙච්ච ගම මේ වැඳ වැඳ හිටපු හාමුදුරුවන්ට මේ බනිනවා. මේ නිග්‍රහ කරනවා. මේ නිନ୍ଦා කරනවා. මේ අපහාස කරනවා අසත්පුරුෂයෝ. මම ඔක කොළඹ හතේදී තමයි ගොඩක් දැක්කේ. මේ අද වඳිනවා කකුල් ඉඹිනවා හෙට ආමඳුරට බලනවා. මම කල්පනා කරනවා පුදුම ලෝකයක් නෙමේ. ඊයේ ඇවිල්ලා ධන ගහගෙන බිම වාඩි වෙලා ගාත කියලා භාවනා කරලා කාමඳුරන් කකුල් දෙක ඉඹල ගිහිල්ලා මේ ඊට පහුවෙන්ද ඒ ආමඳුරන්ට විරුද්ධව කටයුතු කරනවා. ඒ හරිස්පත්තේ ආමඳුරන්ට බැන්නයි කියලා නඩු දැම්මා. ඇඟිල්ල දික් කළ බැන්නයි කියලා පන්සලේ යන්න කියලා නඩු දාලා ඒ හාමුදුරුවම සභාපතිකම දීලා ඒ හාමුදුරුවන්ටම පස්සේ හිරි ඇර වුණා, කරදර වුණා. පුදුම ලෝකයක්. ඉතින් මං එදා ඉඳලා තමයි දන්නේ මේ සත්වයා කියන්නේ මහා මුතු සත්ව ලෝකයක්. අමුතු සත්ව ලෝකයක්. ඉතින් මේ අපි මේ උඩින් බෞද්ධයෝ නේද? බුදුරජාණන් වහන්සේ ළඟ හිටපු සැරියුත් මුගලන් උත්තමයන් වහන්සේලා බුදුහාමුදුරන්ට විරුද්ධව ගියේ නැහැ කිසිම වෙලාවක. සියලු කාරණාවන්හි බුදුරජාණන් වහන්සේගේ කැමැත්ත. බුදුරජාණන් වහන්සේ යමක් හරි කියනවා නම් ඒකම තමයි හරි. බුදුරජාණන් වහන්සේ යමක් වැරදි කියනවා නම් ඒකම තමයි වැරදි. ඒ කාරණේම ආයි බුදුරජාණන් වහන්සේ වෙනස් කරොත් ඒක තමයි හරි. එච්චර උත්තම ගෞරවයක් ලබා දුන්නා. ඒ වගේම ප්‍රශ්නයක් තියෙනවා නම් හෙදේ ආදරෙන් කාරුණිකව නිවැරදිව ධර්මානුකූලව තර්කානුකූලව විමසනවා. බුදුහාමුදුරුවෝ තමාරු විදාන ප්‍රශ්න ආනන්ද හාමුදුරුවෝ පවා ළඟ ඉඳගෙන අහලා තියෙනවා. නෑ කියන්න බෑ. එය චුන්දසූකරගේ ප්‍රශ්න ඇහුවේ ආනන්ද හාමුදුරුවෝ. ඉස්සෙල්ල මහනෝ ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ මහා කාරුණිකයි නේද
කියන්නේ අපරිමිත කරුණාවක් තියෙනවා නේද මේ ලෝකෙට. ඔව් මට මහා මම මහා කාරුණිකයි. ඒ නිසානේ මෙච්චර මෙහෙයක් කරන්නේ. නැත්තම් මට අර රජමාලිගාවට වෙලා අන්තපුර 10ක් 15ක් හරි තියාගෙන ජීවත් වෙන්න බැරිය. මම මේ හිඟා කකා පාරේ මේ යන්නේ මහා කාරුණික නිසා. නැත්තම් මේ කන්න බොන්න නැති නිසා නෙවෙයි. ඈ මේ ලෝකෙට මේ සත්‍ය අවබෝධ කිරීම සඳහා. එහෙනම් ඇයි යන්නේ නැත්තේ එහා පැත්තේ? අර චුන්දසූකරට බණ කියන්නේ යන්නේ නැත්තේ. ආන්න දැක්කනේ බුදුහාමුදුරුවෝ තමාරුවේ දාන ප්‍රශ්න ආනන්දහාමුදුරුවෝ ළඟ ඉඳන් අහනවා. හැබැයි බොහොම ආදරෙන් බොහොම කරුණාවෙන් අහන්නේ. එහා පැත්තේ චුන්දසූකරට බණ කියන්නේ යන්නේ නැත්තේ ඇයි? මහා කරුණේකනම් ගොඩාක් දුර ඉන්න අයට ගිහිල්ලා බණ කියලා එනවා, අඟුලිමාලලක් දමණය කරනවා. ඇයි අර මිනිහට බණ කියන්නේ නැත්තේ? මහා කරුණේක නිසාම තමයි. තේරෙනේද? සමහර අයට අනුශාසනා කරන්නේ නැත්තේ මහා කරුණේක නිසා. වෙනතුනේ ඒක මගේ ජීවිතේට හරි වැදගත් එක තේරුම් ගන්න එක. ජීවිතේ හොඳට පිළිපදින්න ඕන. මේ මෝඩකම් සමහරලාට කරන්න ගිහිල්ලා අපි අපහසුතාවයටපත් වෙනවා. බුදුරජාණන් වහන්සේ බුද්ධ ඥානයෙන් වේලාසනින්ම දකින්න ඕක ඔච්චර සිහියක් අපිට නැහැනේ. ඒකයි ප්‍රශ්නේ. ඈ එච්චර සිහියක් අපිට තිබුණේ නැහැ. අපේ කරුණාව ඔය නිකන් උතුරුලා යනවා. අර නිකන් අපේ කිරිහට්ටි ඉතුරුවා වගේ හැම පැත්තෙම. එහෙම නෙවෙයි බුදුහාමුදුරු කෙනෙක් ඉලක්කගත කරලා හරියට තේරුම් අරගෙන ධර්මයේ දේශනා කරනවා. අපි මේ බණ කියනවා නිකන් ඔහේ උතුරුලා යනවා වගේ. මේක අනවශ්‍ය genaටත් වැටෙනවා, අවශ්‍ය genaටත් වැටෙනවා. එතකොට මේක ලොකු හානියක් වෙනවා. මහා කරුණික නිසාමයි යන්නේ නැත්තේ බණ කියන්නේ. ඇයි? වැඩක් නෑ එයාට බණ කියලා. මම ගියොත් ආනන්ද උතෙන්ට බණ කියන. ඔය මිනිහා මන්නේ උස්සනෝ මට. තේනනේ? අර ඌරු කපන මන්නේ බාවද මෙතන මට බණ උගන්වන්න කියලා ඉවර වෙලා නරක TT කියන වචන ටිකකුත් දාලා ආනෝද නැද්ද? ආනෝ. බුද්ධාන්තරයකට අපාය යන්න ඉන්න මිනිස්සයා ඇයි අනන්ත කාලයකට අපායට යවන්නේ මම? ඒ කාලේ එයා නොයව ඉන්න එක මහා කරුණාව නෙමෙයිද? ඒක තමයි මහා කරුණාව. දැන් උනත් මට ගිහිල්ලා ආනන්ද බණ කියන්න පුළුවන්. කිව්වොත් ඔය මිනිස්සේ මන්නේ ගන්නවා. මම හොඳටම දන්නවා. හොඳටම මට දර්ශනයෙන් පේනවා මේ මිනිස්සයාගේ ප්‍රතික්‍රියාවලිය මේකයි කියලා. එනිසා කෙනෙකුට ඉක්මනින්ම අවීචි මහා නරකේ යටම පතුලට යන්න ඕන නම් හොඳම දේ තමයි ආරි භූමියේ ඉන්න කෙනෙකුට හොඳට බණින්නකෝ. නින්දාවක් අපහාසයක් කරන්නකෝ. ලස්සනට සුන්දරව ඉක්මනට යන්න පුළුවන්. ඒ සත්‍ය අවබෝධ කරගත්ත හාමුදුරුවන්ට නිරපරාදේ ඔය බැන්න දොස් කියව කීප දෙනෙක් හාමුදුරුවරුත් හිටියා. ක්ෂණිකව මේගොල්ලෝ ගියා. ඒ වගේම ගිහියොත් හිටියා වැඩි කාලයක් ඉන්න නැතුව ගියා. මේ කාටවත් හිරිහැරයක්වත් මොනවත්වත් මොකක්වත් නෙමෙයි මේ ධර්මයක් දේශනා කරන්නේ. මිනිසෙක් නිවන දර්ශනයක් ඕනම කෙනෙකුට ඕනම මතයක් තමන්ගේ අදහසක් මේ ප්‍රකාශ කිරීමේ අයිතියක් කාටත් තියෙනවා වෙනතන. ඒකට වෛර කරන්න අයිතියක් නෑ කාටවත්. ඒක නිසා ඒ නිවීමක් ගැන සැනසීමක් ගැන ලෝභ දේශ මොහ වර්ධනය කිරීමක් නෙවෙයි ලෝභ දේශ මොහ කියන එක නැති කිරීමක් ගැන කතා කරන සමාජයකට කෙනෙකුට නිඳා කරන්න අපහාස කරන්න නිග්‍රහ කරන්න කුමන්ත්‍රණ කරන්න හිතාමතා කුමන්ත්‍රණ කරන්න චින්චික මාණිකාව වගේ කුමන්ත්‍රණ කරන්න ඒ වගේ දේවල් කරන්න එපා වෙනතුනේ දේවදත්තලා වගේ කුමන්ත්‍රණ කරන්න ඒ වගේ දේවල් කරන්න එපා. එහෙම දේවල් කරාම ඒවා කර්මයෙන් ගැලවීමක් නැහැ. කර්මයෙන් ගැලවීමක් නැහැ. කර්මයට බය නැති උදවිය ඉන්නවා. ඒ බය නැති උදවිය තමයි ඒ කර්මය භුක්ති විඳින්නේ. හැම කෙනෙක්ම අපායට යන්නේ සිය කැමැත්තෙන් කියන්නේ ඕකයි. අවීචි මහා නරකයට යන්නේ සිය කැමැත්තෙන් ඕකයි. තේරුණා නේද? අවීචි මහා නරකයට යන්නේ සිය කැමැත්තෙන්. දැන් ඔය රාජගිරි අර ඇලේ බැහැලා මාළු අල්ලන මිනිස්සේ බස් එකේ එන ගම මිනිස්සෙක් අහනවා ස්වාමීන් වහන්සේ අර ගොල්ලන්ටත් කර්ම විපාකයක් තියෙනවද කියලා ඇහුවා. මං කිව්වා මහත්වේ වෙන කර්ම විපාකයක් මොකටද දන්නේ ඌ ඉන්නේ තැන දැන් බලන්න කොයිද කියලා. අර කුණු ඇලේ අර රාජගිරි අර තියෙන මේ 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 ආයුර්වේද හොස්පිටල් වලින් ඔක්කොගෙන් මේනේ ජරාවල් ඒ මේ ඔක්කොම දාගෙන ගහගෙන යන ඒ ඇලේ බහැලා ඒක ඉන්නේ මාළු වලල කොරළි අල්ලල විකුණනෝ. ඉතින් මේ මිනිස්සේ එවලෙම ඉන්නේ අපායනේ. එවලෙම ඉන්නේ විස බීජ ගොඩක. එවලෙම ඉන්නේ ජරා ගොඩක ඉන්නේ. ඉතින් පිළිතුරේ ඒ විදිහට අපි ධර්මයේ පුළුල්ව තේරුම් කරගන්න ඕන. අවදීන් බලන්න හැමතිස්සෙම නිකන් ලෝකෙට පඬිතෙක් වගේ පේන්න ඕනේ. තමන් ආධ්‍යාත්මය තුළින් මේ සමාජය හොඳ ඇහැකින් පරේක්ෂණය කරමින් අවදීන් බලාගෙන ඉන්න. තේරුණා නේද? බුදු කෙනෙක් පිළිතුරේ මේ ලෝකයට එන ප්‍රශංසාව වැළැක්කුවෙත් නැහැ. ප්‍රශංසා කරන අයට ප්‍රශංසා කරන්න දුන්නා. නිନ୍ଦා කරන අයට ඒක වැළැක්කුවෙත් නැහැ. නිନ୍ଦා කරන අයට නිନ୍ଦා කරන්න දුන්නා. දැන් ওই දේවදත්ත මුලින්ම වළක්වන්න තිබුණද නැද්ද? බුදුහාමුදුරන්ගේ මිත්‍රයෝ යාළුවෝ හිටපු ඔක්කොම රජවරු. බුදුහාමුදුරන් කියන තිබුණා ඔය කිසිම රාජ්‍යයක තියාගන්න එපා. ඔක පිටුවහල් කරපිය. කිව්වනම් කරනවද නැද්ද? කරනවා. එහෙම නැත්නම් මට මේ වගේ දෙයක් කරලා දෙනවා අත්අඩංගුවට ගන්නවා කිව්වනම් කරනවා. බුදු කෙනෙක් කියන්නේ ඒකනේ. නින්දා කරන කෙනාට ඒකත් කරන්න ඉඩ දෙනවා. ඒක නිසා බුදුහාමුදුරුව නිසා අනන්ත අපායට ගියපු පිරිසකුත් ඉන්නවා කොටසක් කණ්ඩායමක්. බුදුහාමුදුරුව නිසා දිවි ලෝකයට ගියපු නිවන් දැකපු අය කොටසකුත් ඉන්නවා. පින්නතර මේ නූතනේ මහාන වෙලා හිටනෝ එක හාමුදුරු කෙනෙක් ඉන්නෝ බුදුහාමුදුරුවන්ගේ කාලේ දේවදත්ත හාමුදුරුවන්ගේ කණ්ඩායමේ හිටපු එක්කෙනෙක්. අද මහාන වෙලා ඉන්නේ. එයා කියනවා මම බුදුහාමුදුරන්ට වඩා ආදරේ දේවදත්ත හාමුදුරුවන්ට කියලා. දැනුත් කියනවා. ඒ කාලේ දේවදත්ත හාමුදුරුවත් එක්ක ගියපු කණ්ඩායමේ එක්කෙනෙක්. එයා බලාගෙන ඉද්දී එයා කියනවා මං ඇහුවා ඇයි ඒකට හේතුව? එයාට දැනනවලු ඒ කාලේ මම බුදුහාමුදුරන් කාලේ මහාන වුණා. මහාන වෙලා අර 500ක් කඩාගෙන යද්දි මාත් ගියා. දේවදත්ත හාමුදුරන්ගේ වචන හරි සුන්දරයි. හරිම ලස්සනයි. හරිම මිහිරි. හරිම ආදරේ ගුව අපි කණ්ඩායමට. බුදුහාමුදුරුවොත් එක්ක විතරයි නේද ඇරියස් එක. ඔව් ඔව් ඔව්. ආ ඒගොල්ලන්ට හරි ආදරේ. ජනතාවට හරි ආදරේ. චතුරාර්ය සත්‍යමයි කියන්නේ. තේරෙනා නේද? එහෙමනට වෛරය අර වගේ ක්‍රියාත්මක වෙනවා. ඒ සංසාරගත වෛරය වළක්වන්න බෑ. ඒ තමයි සංසාරගත ස්වභාවය. අර මට පාසලේදී ළමයෙක් හැමදාම ඇවිල්ලා පෑනෙන් අයිනවා. ඉස්කෝලේ යනකොට හැමදාම ඇරිලා යද්දි පෑනෙන් යනවා. පස්සේ මේ මිනිස්සෙට මම අයිස්ක්‍රීම් අරන් දෙනවා යාළු කරගන්න. යාළු කරගෙන මේ දවල්ට ඉස්කෝලේ මාත් එක්ක කරටත්ත දාගෙන එකම අයිස්ක්‍රීම් එක කාගෙන ඉන්නවා. ඒත් අරු පෑනෙන් ඇරිලා යනවා මට ඉස්කෝලේ ඇරිලා යනකොට. මම පස්සේ ආයි අයිස්ක්‍රීම් එකක් කනකොට ආයි ඉස්කෝලේ කාලේදී යාළු වෙලා ආයි ඉද්දි මම ඇහුවා ඇයි බං ඔබ මට අනින්නේ මේ පෑනේ? ඌ කියනවා අනේ දන්නේ බං මං ඔබ දැක්කම මට අනින්න හිතෙනවා. දැන් මටත් අදහගන්න බෑ. මොකද්ද දැන් මහත්තයට උනත් බලන්න ඌ කවුරු හරි මිනිහෙක් හැමදාම පෑනෙන් එල්ලලා යනවා. ඇහුවහම මොකද මං මට අනින්නේ කියලා. ඌ කියනවා දන්නේ නෑ කියලා. පින්නතුනේ කර්මය. සංසාරගත කර්මය. කර්ම බලවේගය. මමත් දැන් ඉස්කෝලේ ඇරලා ගිහිල්ලා හවස වරුවෙම කල්පනා කරන මොකද්ද මේ මට වෙලා තියෙන්නේ? දැන් මේ මිනිස්සෙගෙන් බේරෙන්න මම ඔයකුත් වැඩ කළා. වෙන වැටකින් පැනලා යන්න පටන් ගත්තා. ඊට පස්සේ ගුරුවරුන්ගෙන් ගුටි ගන්න වෙනවා. ඇයි ගෙට්ටු වෙන්නේ මේ වැටෙන් පැනලා යනවා? වැටෙන් පැනලා යනකොට එහෙන් ගුටි ගන්න වෙනවා. ඊට පස්සේ මේක විදුහල්පතිට කිව්වා. විදුහල්පතිට කියලා ගැස්සුවොත් එයා අනින්නේ එකයි නම් ඒකට දෙකයි පොලියයි තුනයි හතරක් විතරක් එනුම් කනෝ එදාට මම. ඉතින් මේ විදුහල්පතිට කියලා හරියන්නේ නැහැ. ගැස්සුවොත් මේකත් බෑ. ඉතින් පන්ති භාර බිස්ට කිව්වත් වැඩක් නැහැ. ශිෂ්‍ය නායකයන්ට කිව්වත් වැඩකුත් නැහැ. මොනවා කිව්වත් මේ මිනිස්සයා මේ වැඩේ කරනවා. ගෙදර ගිහින් කල්පනා කරා මොකද්ද මේ කියන්නේ? මේ විශ්වීය පණිවිඩයක් එන්නේ. පොඩි එකා වුණත් දැන් මේ විදර්ශනා ශක්තිය වැඩි වෙලා තියෙන මේ අද්භූත සිද්ධි නිසා. හැමදාම පෑනින් අයිනෝ. සිල් ගත්තා මම. සිල් අරගෙන මම කල්පනා කළා අදවත් මට සැනසෙල්ල ඉන්න පුළුවන්. අද සිල් දවසේ මුකුත් කරන එකක් නැහැ කියලා හිතලා දැන් මල්වට්ටි අතරම් පෝලිමේ ඉන්නෝ පොඩි එකා පහ වසරේ. හය වසරේ වගේ. ඉන්නකොට ටික වෙලාවක් ඉන්නකොට පිටිපැත්තෙන් ලොකු පිච්චෙන ගඳකුත් එක්ක සුස් ගාලා මේ ගිනි ගන්න එකක්. මේ යකා හඳුන් කූරෙන් පුච්චලනේ මාව ඇවිල්ලා. සරමත් පිච්චිලා. එයිද සරමත් දෙක තිබ්බහම ඉවරයිනේ. එදත් සැනසෙල්ල ඉවරයි. ඉතින් හැමතිස්සෙම අර සත්තු වගේ ඉන්නව එනවා. කොහෙන් ඉන්නද? ඉස්සරහින් මනිත පිටිපස්සෙන් අඳුම් ගුරෙන් පුච්චයිද මොනවා කරයිද කියලා බයෙන් ඉන්නවා. දැන් මම්ම කල්පනා කළා මෙහෙම ගිහලා මොකද්ද මේ කියන්නේ? ඒක මට තේරුණා. කියන්නේ උඹ ඵලයන් මේ ඉස්කෝලෙන් ඵලයන්. මේ ඉස්කෝලේ හිටියොත් මේ ඉස්කෝලේ උඹ මෙහෙම හිටියොත් උඹත් මේ වගේ ගෝතේක් වෙනවා. උඹ මේන් ඵලයන් කියලා තමයි මේ කියන්නේ. කියන පණිවිඩේ ආවා. අන්න ගිහලා මහාන වුණා. තේරුණා නේද? ඒ වගේ අපිට මේ විශ්වය දුක, වේදනා, ප්‍රශ්න අපිට පණිවිඩයක් දෙනවා. දුක නම් අතහැරලා දාන්න. දුක නම් අතහැරලා දාන්න. බන වුණත් ලෝකේ අහන්න කෙනෙක් නැත්තම් නොකිය ඉන්න. එච්චරයි. ඔකේ ඉන්න පුළුවන්. ධර්මයේ ඕනනම් කියන්න, ධර්මයේ තේරුම් ගන්න ශක්තියක් තියෙන අය ඉන්නවනම් කියන්න. නැත්තම් කියන්න යන්න එපා, වැඩක් නැහැ. ඔය ඇත්තන්ට ඒ උනන්දුව නැතුව දැන් මේ ඇත්තට වශයෙන්ම මේ ධර්මයේ කියන්නේ ඔය ඇත්තන්ට උනන්දුව හද හදා මේ බණ කියවන් කියන්නේ. ඔය ඇත්තලගේ උනන්දුව නැහැ. යම් උනන්දුවක් තියෙනවා. ඒ අවශ්‍ය ප්‍රමාණය උනන්දුව නැහැ. ඒ කියන්නේ හොඳ මේ අලුත්ම එන BMW එක බෙන්ස් කාර් එක අරගෙන එන්න අපි රුපියල් මේ 10,000ක් විතර අරගෙන ගිහිල්ලා ඉන්නෝ ෂෝරූම් එක ඉස්සරහා. වැඩ නැහැ නේ. වැඩ නැහැ, කිසි තේරුමක් නැහැ නේ. ඒක මිලියන 700යිද 800යිද 1500යිද මොකක් හරි වෙන්න පුළුවන්. මේ මේ පොඩි මුදලක් අරන් ගිහිල්ලා වැඩ නැහැ නේ. ඒ වගේ මේ පොඩි සද්ධාව, පොඩි ප්‍රඥාව, පොඩි සතියක්, පොඩි සමාධියක්, පොඩි වීරියක්, පොඩි සතර සම්‍යක් ප්‍රධානයක් අරගෙන ගිහිල්ලා ඉන්නව නිකන් අරගෙන. තේරෙන්නේද? දැන් ඔය මම ඉස්සර කොළඹ අත විපස්සනා ඉන්න කාසේ උතන යනවා. උතන තියෙන Mitsubishi මේ ෂෝරූම් එකක් එහෙම තියෙනවා. එතන ඔය Benz ඒවා මේ ඔක්කොම තියෙන ෂෝරූම්ස් තියෙනවා. SR1 දිනේ තියෙනවා. බලාගෙන යනකොට මම බලාගෙන යන ගමන් නිකන් මම මේ හුස්ම පුද්දාගෙන යනවා. මිනිස්සු මේවත් පදිනවනේ. මෙච්චර සල්ලි දින මේවා ඉච්චන මිනිස්සු ඉන්නවනේ කියලා ඈ මෙච්චර ඒව කවුරු පදිනවද කියලා කියන්නේ තේරුමක් නැහැ. ඉතින් ඒ වගේ වින්නතුනේ මේ ධර්මයේ ඉස්සරහ සුදුසු කන්ටක ඉස්සලා සැපිරෙන්න ඕන. ඒක ස්වභාව ධාමයෙන්ම වෙන්න ඕන. ඒක තමන්ම හිතලා වෙන්න ඕන. වින්නතුනේ ධර්මයට එන ශක්තිය වෛරයට යොමු කළොත් අපි වෛරයට යොමු වෙන ශක්තිය පවා ධර්මයට යොමු කළා. ඒ වගේ පින්තුනේ මේ ලෝකයට විරුද්ධව මේ පැමිණෙන නොයෙකුත් පැතිවලට විසිරෙන ශක්තිය හැම එකම ධර්මයෙන් විසඳ ගන්න පටන් ගත්තා. යාළුව හොඳ නැත්තම් හරි මම ධර්මයෙන් විසඳුම ලැබුවා. ලෝකයේ මෙහෙමනම් ධර්මයෙන් විසඳුම ලැබුවා. ඥාති මෙහෙමනම් මම ධර්මයෙන් විසඳුම සොයා ගන්නවා. මට මාවත් පිළි සරණ නැත්තම් මං ඒක විසඳුම ධර්මයෙන් හොයා ගන්නවා. ධම්මං විනා නැති සුඛානත්ත. තේරෙනනේ? මේ හැම තැනම දුක එනකොට නෑ මම මේක ධර්මයෙන් හොයා ගන්නවා. ධර්මයෙන් හොයා ගන්නවා කියලා කියන්නේ ආනන්දහාමුදුරුවෝ හොයා ගන්නවා කියන එක නෙමෙයි. ආනන්දහාමුදුරුවෝ කියන්නේ ධර්මයෙන් විසඳුම් හොයා ගන්න කියන එක. ධර්මය කියන්නේ මේ පොදු සනාතනික විශ්වය ඔබ අප සීල දෙනාටම විවෘතව තියෙන දෙයක් විශ්වයේ. ඒස අපි ධර්මයට ආදරය කරමු, ධර්මයට ගරු කරමු. ඒ ධර්මයේ තුල අපි ඉන්නකොට අපි සියලු දෙනාම එකක් වෙනවා. ධර්මයට පත් වුණොත් අපි සියලු දෙනාම එක්කෙනෙක් වෙනවා. එකම සහෝදර කණ්ඩායමක් වෙනවා. එකම පිරිසක් බවට පත් වෙනවා. ඒ අය ළඟ ওই යටි උගුල් උගුල් දිය යටින් ගින්දර ගෙනියනි ඒව නැහැ. ඒ වගේ වැඩ කරන්නේ නැහැ. අගුල දුර්වලකම් හොයන්න බලන්නේ. අගුණයට දුර්වලකම් වලට පටලවන්න බලන්නෙත් නෑ. එහෙම කරන්නේ නෑ. එකම සත්පුරුෂ පිරිසක් බවට පත් වෙනවා. ඉතින් සත්පුරුෂ දහමක් වඩන්න, සත්පුරුෂ ගුණයන් වඩන්න හැමදෙනාටම මේ නව වසර හේතු වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. වඩ වඩාත් ප්‍රබල විදර්ශනා ශක්තියින් ළඟ තබාගෙන ඇවිල්ලා ස්වාමින් වහන්සේගෙන් ධර්මය අහන්න, පැහැදිලි නැත්නම් ආයි අහන්න, තවත් පැහැදිලි නැත්නම් උපමාවක් අහන්න, නිදර්ශනයක් අහන්න, නොයෙකුත් විදියට කොහොම හරි ධර්මය ඔබ
අපි අවබෝධ කරලා දෙනවා නෙමෙයි, ඔබ ඔබට වුමනා දෙයි, ඔබ කොහොම හරි මිලදී ගන්නවා, ලබා ගන්නවා. අපිට කවුරුත් දෙන්නේ නැහැනේ, අපිට අවශ්‍ය දේ අපි මිලදී ගන්නවා කියලා නේ. භාණ්ඩයක් වුණත් අපි මුදල් බැඳලා කාලයක් බලාගෙන ඉඳලා එහෙම ගෙන්න ගන්න ඒවා තියෙනවා. අන්න ඒ වගේ තමයි. ඉතින් අපි අපි අපේ අපි ගිහිල්ලා ඒ ධර්මය ලබා ගන්න ඕනේ. ඉතින් ඒකට මන් දන්න ටික මම පින්නතුන්ට කියලා දෙනවා. මන් දන්න ටික මම කියලා දෙනවා එච්චරයි. ඒ නිසා ආත්ම විසඳුමක් ඇති කරගන්න, ආර්ථික විසඳුමක් ඇති කරගන්න, ජීවිතය ලස්සන කරගන්න, මනස හොඳින් තියාගන්න, ධර්මයේ ඉදිරියේ වංචා නැහැ. ධර්මයේ ඉදිරියේ වංචාවක් කරන්න බෑ. අව්‍යාජ වෙන්න, විවෘත වෙන්න, රහස් මොකවත් නැහැ. විවෘත වෙන්න ධර්මයට, ධර්මයට විවෘතයි. බුදුරජාණන් වහන්සේට අපේ ගෙදර ඕනම තැනක විවෘතයි. අපේ දුරකථනය, අපේ සේප්පුවක් තියෙනවා නම් සේප්පු, බැංකු පොත් තියෙනවා නම් ඒවා, ඔය ඕන එකක් බුදුහාමුදුරන්ට විවෘතයි. මගේ ජීවිතේ ඕන දෙයක් බුදුහාමුදුරන්ට බලන්න පුළුවන්, කියවන්න පුළුවන්. ඒකනේ හිත කය වචනේ බුදුහාමුදුරන්ට පූජා කරා කියන්නේ ඒකනේ නේ. පූජා කරාම බුදුහාමුදුරන්ට බලන්න පුළුවන් ඒ ටික. බලන්න ඔබේ ජීවිතේ කුලුවන්ද, ඔබේ හැම කාමරයක්ම බුදුහාමුදුරන්ට විවෘතයිද? නෑනේ. අනේ අද නම් ගේ වෙච්ච රස්පර්ස් කරලා නෑ, පොඩ්ඩක් ඉන්න ඕම ආසනයක් අදාගෙන කියනවද? හැමදෙස්සෙම විවෘතව ඉන්න. ඔබේ හැම හිතේම කුහරයක්ම විවෘතවද කියලා බලන්න. මිනිස්සු එහෙම විවෘත කරන්නේ නෑ. මාත්‍ය නෝනටත් විවෘත නෑ සියලුම කාමර තමන්ගේ හිතේ. සමහරවිට නෝන මහත්තයට විවෘතත් නැහැ සියලුම කාමර නේද? සමහරවිට ෆෝන් එක බලන්න දෙන්නේ මාත්. නැත්නම් නෝන බලන්න දෙන්නේ දවස්පහක් තියෙනවා. සමහරවිට දරුවෝ බලන්න දෙන්නේත් නැහැ සමහරවිට අම්මා තාත්තට ෆෝන් එක. ඈ ඒගොල්ලන්ගේ ප්‍රයිවසි එකක් තියෙනවා ඒකට. ඒකනේ ඔය පාස්වර්ඩ් කියන එක පුදුම විදිහේ එකක් වෙලා තියෙන්නේ ඒකයි. ඒ කියන්නේ රහසිගත භාවය කියන එක හරි තදින් තියෙනවා. මට බුදුහාමුදුරන්ට විවෘත වෙන්න පුළුවන්. ඒ වුණාට මේ ලෝක මිනිසුන්ට නම් විවෘත වෙන්න බෑනේ නේ. ඒකනේ අපි යගුළු දාගෙන නේද, කවුරුත් තාප්ප බැඳගෙන ගේට්ටු දාගෙන ලොක්ස් කරගෙන ඉන්නේ. මිනිසුන්ට විවෘත වෙන්න බෑ. උන් කාකුනේ අර අරගගේ තුවාලය දැන් කනවා වගේ සත්තු. ඈ අපි අඳන පිටින් ඉන්න එකක් හරි දැක්කොත් එහෙම ෆොටෝ එකක් ගහනවා නේද? ඒ අන්තර්ජාලයට දාන නාන තැනක වුණත් ෆොටෝ එකක් ගහගෙන මේ තන තත්ත්වයක් තියෙන. ඉතින් ඒක නිසා අපිට හරි හරි ප්‍රශ්නක් තියෙනවා. ඒ නිසා අපි බුදුහාමුදුරන්ට විවෘත වෙන්න පුළුවන්. මොකද බුදුහාමුදුරුව අපේ අගුණ දකිනවා. පහර දෙන්න, නින්දා කරන්න, අපහාස කරන්න නෙමෙයි. බුදුහාමුදුරුවන්ට අගුණ පෙන්වුවොත් ඒ අගුණ බුදුහාමුදුරුව ආදරෙන් හදනවා. ඒ නිසා අපේ දුර්වලකම් වලට ආදරය කරන කෙනෙක් තමයි බුදුහාමුදුරුව. ඒ නිසා අපේ දුර්වලකම් පෙන්වන්න ඔක්කොම. තේරුණා නේද? ඒ කාලේ මම ওই ගෑනු ළමෙක් හොයද්දිත් මම හෙව්වේ ඔන්න ඔය වගේ. මගේ ජීවිතයේ තියෙන මෝඩකම් වලට, දුර්වලකම් වලට ආදරය කරනවද කියලා බැලුවා. බලනකොට එකෙක් නෑ මේකෙක් හොයාගන්න. උන් ආදරය කරන්නේ අපේ ලස්සනට, අපිට සල්ලි තියෙනවනම්, අපි හැඩට ඉන්නවනම්, අපි ලොකුවට ඉන්නවනම්, අපි මෝඩ නම්, අපිට දුර්වල නම්, අපිට සල්ලි නැත්නම්, අපි කැත වුණොත්, අපි ලෙඩ වුණොත් ආදරය නෑ. ඒ නිසා විවාහයක් කරනකොට කවුරු හරි හොයන්න තමන්ගේ දුර්වලකම් වලට ආදරය කරන කෙනෙක් හොයන්න. අන්න එයා තමයි නියම ගැළපෙන එකේනා. මහත්යට නෝනත්, නෝනට මහත්යත් බලන්න තමන්ගේ දුර්වලකම් වලට ආදරය කරන කෙනෙක්. තේනනේ? දැන් ඉන්නේ කොහමද? මන් නැතුව වෙන එකෙක් එක්ක එහෙම කියොත් මොකද කරන්නේ? මරනවා. බලනකොට මිනි මරුව ළඟ තියාගෙන ජීවත් වෙන්නේ. ඉතින් එහෙව් එකෙක් එක්ක මොකට ලව් කළාද? මොකට ආදරය කළාද? මොකට කසාද බැන්දද? මොකට ජීවත් වුණාද? එවැනි සිතිවිලි තියෙනවා නම් එන්ඩ් එකේ මේ මිනිස්සු සත්පුරුෂයෙක් නෙවෙයිනේ. අර සින්දුවේ කියනවා වගේ ඔබට මට වැඩිය හොඳ එකෙක් ලැබේවා, ඔබ යහතින් ජීවත් වේවා. අර ඒ වගේ සින්දුවක් අර ලියනවා නම් කවන්නේ නෑ නේද? එහෙම හරි සින්දුවක් කියනවා නම් කවන්නේ නෑ නේද? ඈ හන්දානට පායන හඳ ලස්සනයිද කියන්න කියලා නේ. ඒ වගේ සින්දුවක් කියනවා නම් කවන්නේ නෑ. මේ යක්කෝ මරනවා කියලා කියනවා. ඒ වෙනේ එකෙක් හොයාගන්න එපා.
අපරාධේ කොල්ල තමයි හොයාගන්න තිබුණේ ඒ කෙල්ලට අනිවාර්යෙන් ඒ දාලගේ කෙල්ලට අයියාර හන්තානට සින්දු ලිපි හොයාගෙන යන්න තිබ්බා. මොකද ඒ ඒ ඒ පුජ්‍යල සත්පුරුෂ නියම ආදරයක් තිබිච්ච කොල්ලේ නේද? සින්දුවට ලිව්වට ඇත්තට කොහොමද දන්නේ? ඇත්තටත් හොයාගන්න ඕනේ විදියට කොහොමද කියන්නේ. ඉතින් ඒ වගේ වෙනතුනේ බුදුහාමුදුරු දුර්වලකම් වලට අපිට ආදරය කරනවා. ඒ නිසා බුදුහාමුදුරන්ට ඔබේ ජීවිතේ සියල්ල විවෘත කරන්න, හා අංග ගන්නත විවෘත කරන්න බුදුහාමුදුරන්ට, ධර්මයට, විශ්වයට. එහෙනම් හැම දිනාටම සුභ නවවසරක් වේවා. සත්පුරුෂ බලාපොරොත්තු ප්‍රාර්ථනා ඉෂ්ට වේවා. සද්ධර්මයේ ආලෝකය හැර වෙන සපතක් සැනසීමක් නැත. ඒ සත්‍ය ආදාදම ඔබට අවබෝධ කරගන්නට අවශ්‍ය කරන ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං චිරං රක්ඛන්තු සද්ධම්ම දේශනං චිරං රක්ඛන්තු තං සදාති. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. කායේන වාචා චිත්තේන පමාදේන මයාගතං අච්ඡයං කමමේ බන්තේ පූරිපඤ්ඤතථාගත. කායේන වාචා චිත්තේන පමාදේන මයාකතං අච්ඡයං කමමේ ධම්ම සම්දිට්ඨිකා කාලික. කායේන වාචා චිත්තේන පමාදේන මයාකතං අච්ඡයං කමමේ සංඝ සුපටිපන්න. අනුත්තර අවිවාදන සීලිස නිච්ඡං වන්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුකම්මලං ආයුරාරෝග්‍ය සම්පත්ති. පඤ්ඤාවන්තස්ස හේතු චතෝ නිබ්බාන සම්පත්තේ මිනාතේ සමිඤ්ඤතෝ. සම්බුදු සරණයි. සෝපත්තේවා සෝපත්.